තමන්ට ඒ කය වචන හරි සංවරයි කියලා දැනෙනවා නම් මේ කාලය තුල ඒකත් කලින් තිබුණට වඩා ලොකු දෙයක්. ඒ කියන්නේ ලොකු සීලයක් රැකිලා තියෙනවා. අමුතුවෙන් සීල් සමාදන් වුණාට සීලේ රැකුණා කියලා තමන්ම දන්නවා දැන්. කය වචනේ සංවරයි. නේද? ඉතින් සමාධියත් හදා ගන්න ඕනේ එක්ක. සමාධිය ඒකේ ඒ භාවනා ක්‍රමවල යෙදෙනකොට සමාධිය වැඩෙනවා. මුලින් අපහසුයි. ඉතින් ඒක හදා ගන්න පුළුවන් දැන් මමත් පටන් ගන්නකොට මට විනාඩි 5ක්වත් එක විදිහකට ඉන්න බෑ. හෙල්ලෙන්නේ නැතු. හිත නෙමෙයි. මේක විදිහකට වාඩිලා ඉන්න බෑ. ඒ වුණාට ඒ භාවනා ක්‍රමවල යෙදෙනකොට ඉතින් ඒ පුළුවන්කම එනවා. චිත්ත සමාධිය වැඩෙනකොට දැන් ඕගොල්ලන්ට පැය භාගයක් වාඩිලා ඉන්න එකේ අමාරුවක් නැහැනේ. ඊට වඩාත් ඉන්න පුළුවන්. ඔව්. හිත දුවන එක තමයි අපි ඒ සමාධියට අවශ්‍ය ඒ භාවනාවල ආයෙ යෙදෙන්න ඕන. ඔව් ඔව්. කොච්චර ඕකට දෙන උපමාව තමයි අර කැලේ ඉන්න කුළුහරකෙක් අල්ලගෙන ඇවිල්ලා ඈ එකපාරටම හීලා නැහෙනේ වැඩ ගන්න බෑනේ. ඉතින් හීලා කරන්න කලින් ඈ මුලින්ම බැඳලා තියෙනවා කන්න බොන්නත් නොදී. ඔව් දවස් 3ක් විතර එහෙම තියලා තමයි පොඩ පොඩ මෙල්ල කරන්නේ. ඈ ඊට පස්සේ අර කණුවටම බෙල්ල තියලා ගැට ගහලා තියන්නේ. නැත්තම් කඩාගෙන යනවා. ඒකෙන් ටිකක් හීලා වුණාට පස්සේ තමයි පොඩ්ඩක් දිග දෙන්නේ. ඈ ඒ කෑම එහෙම ගානකට දෙන්නේ. ඔහොම ඔහොම ටික ටික එහෙම හීලා වෙනකොට දැන් ලනුව දිග වැඩි කරලා ඉන්න පුළුවන්. ඈ තවත් හීලා වෙනකොට ඔව් නිකන් බෙල්ලට ලනුව දාලා තිනවා කණුවේ ගැට ගහන්නේ. ඌ යන්නේ. හරි. ඒ වගේ තමයි අපේ හිතත් දැන් මුලින් අර කැලෙන් අල්ලගෙන ආපු ඒ සතා වගේ තමයි හරි කලබලයි. දැන් මේ භාවනාව කරනකොට කරනකොට අර මෙතන ඉන්න ටික ටික ඒ අරමුණට එන්න පුරුදු වෙනවා. එක එක උපක්‍රම දානවා දුවන්. හරි ඒවා එක එක්කෙනාගේ එක එක විදිහට මතුවෙන්නේ. එතකොට ඒවා අඳුරගෙන මොන දේ කළත් මං ඒ කියන්නේ භාවනාව නවත්තන්නේ පළවෙනි දේ. ඇස් අරින්නේ නැහැ මේ වෙලාව ඉන්නකම්. ඕන දෙයක් වුණද? දුවනවා නම් දුවපු දෙයක්. අදිෂ්ඨානෙ මං හෙල්ලෙන්නේ නැතුව ඇස් පියාගෙන පය බාගෙන ඉන්නවමයි. හිත දෙව්වට කමන්නේ. දැන් ඒ ඉන්න වෙලාව ඉන්න හදාගන්න. ඕන දෙයක් වුණද? හරි. එතකොට සාමාන්‍යයෙන් ඔය භාවනා පූර්වක්‍ෘත්‍ය කියලා තියෙන අපි ඒවා විශේෂයෙන් කරන්නේ අවශ්‍ය නැති හින්දා ඒ වුණාට සමහර කෙනෙකුට ඒකේ කියන්නේ මේ ඒ කියන්නේ තෙරුවන් සරණ ගිහිල්ලා ඊළඟට හිතනවා මේ මාගේ ජීවිතය පූජා වේවා ත්‍රිවිධ රත්නයට බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට සංඝ රත්නයට පූජා වේවා. හරි. එතකොට තමන් ඒ පූජා වේවා කියන්නේ දැන් ජීවිත ආසාවත් අතාරිනවා වගේ එක. මං මැරුණත් මේක නවත්තන්නේ නැහැ. හරි. එහෙම හිතන්න ඕන. ඈ බය වෙන්න එපා. එහෙම හිතුවට මැරෙන්නේ නැහැ. දැන් මං අහලා නැහැ මේ වෙනකන් භාවනා කරලා කවුරුවත් මැරුණයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඈ අහලා තියෙනවද? එහෙම මැරෙනවා හොඳයි. හොඳ තැනගෙන උපදින්න. නේද? ওই තරහ හිතක් ඇවිල්ලා මැරෙනවට වඩා නේද? භාවනා කර කර ඉඳලා මැරුණොත් ඉතින් මේ වගේ නෙමෙයි හොඳ දිව්‍ය ලෝකේ හොඳ තැනකට යන්න පුළුවන්. ඈ? මිනිස්සෙක් වුණත් හොඳ තැනක උත්පත්තියක් ලැබෙන. ඈ? ධර්මයේනේ මෙනෙහි වෙන්නේ. නේද? ඉතින් ඔව් එහෙමත් හිතෙනවා නම් වැඩිය හොඳයි. ඔව්. මේ ඒකේ දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. ඉතින් අපි සංසාරේ අනන්ත දුක් ඉඳලා තියෙනවා. ඉතින් ඔය දුක් ඉස්සරහටත් විඳින්න වෙනවා මේ සැරේවත් ගැලවුන්නේ නැත්තම්. නේද? ඔව්. ඔව්. මේකෙන් ගැලවෙන මාර්ගයට කොහොම හරි වැටෙන්න ඕන. එතකොට අපි මේ ජීවිතය කියන්නේ බොහොම සුළු දෙයක්. සුළු දෙයක් කියන්නේ මේ මනුස්ස කාලේ කියන්නේ දැන් වෙන ජීවිතවල වෙන ලෝකවල ආයුෂ එක්ක බැලුවහම බොහොම සුළු ප්‍රමාණයක් නේද? කෙටි කාලයක්. දැන් දිව්‍ය ලෝකයක ආයුෂ බැලුවහම දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුෂ්‍ය ලෝකේ අවුරුදු 100ක් විතර ඉඳලා මැරිලා ගිහින් ආයේ එතනම උපදිනකොට එහෙ නිකන් එහෙ අනිත් අය දන්නෙත් නැහැ මෙයා නැති වුණා කියලා. මොකද ඒ තරම් කාලේ අඩුයි. නිකන් දවසක්වත් නැහැ හිපිය ගන්න මොහොතක්
වගේ.
ඔව්. ඔව් අර මල් නෙලනකොට එක දිව්‍යංගනාවක් එක පාරට චුත වෙලා. ඈ ඊට පස්සේ මේ ආපහු මනුෂ්‍ය ලෝකේ ජීවිත කාලයක් ගත කරලා ඔව් දරුවොත් හදලා විවාහ වෙලා එහෙම ඉඳලා වයසට ගිහිල්ලා මැරිලා ආයේ ඒ එතනම උපදිනවා ආයේ දිව්‍ය ලෝකෙම. දැන් අනිත් අය දන්නෙත් නෑ මෙයා මේ ඕ පොඩි වෙලාවකට පේන්නේ නැතුව ගියා. ඔව් ඉතින් ඒ වගේ සුළු කාලයක් තමයි මේ මනුස්ස ජීවිතය කියන්නේ. ඉතින් අපි ඕක මහා දිගයි ලොකුයි ආස කරගෙන මේ දාලා යන්න බෑ එකතු කරගත්තු ඒවා තියෙනවා අරව මේවා තියෙනවා කියලා නේද? මැරෙන්න හරි බයයි. බය වෙන්න එපා, මැරුණා උපදිනවා. උපදින්නේ නැත්නම් නේ බය වෙන්න ඕන. තරපයි උපදින්නත් පුළුවන්. ඒ වුණාට මරණය කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. මොකද ආයි උපදිනවනේ. උපදින්නේ නැත්නම් නේ බය වෙන්න ඕන නේද? ඉතින් උපදිනකොට සාමාන්‍යයෙන් මේ ශරීරයට වඩා අලුත් ශරීරයක් හම්බ වෙන්නේ. දැන් අපි ඇඳුමක් පරණ වෙනකොට අයින් කරලා අලුත් ඇඳුමක් ඇඳ ගන්න කැමති නේද? ඒ වගේ තමයි මේ ශරීරය දැන් පරණයි. මැරිලා උපදිනවා කියන්නේ අලුත් ශරීරය. ඇහැ කන නාසය ඔක්කොම හොඳ අලුත් ඒවා. ඈ කාලයක් පවතින ඒවා ලෙඩ නැහැ. නේද?
ඒක මතක්
තියෝ මේ. මනුස්සයත් භාගයම ලැබුණොත් හොඳයි. එහෙම එකකුත් තියෙනවා. ඈ වැටුණොත් තමයි ප්‍රශ්නේ. ඉතින් ඒ හින්දා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා සතර අපායේ වැටෙන එක අඩු කරගන්න සුගතිවල උපදින්න නම් මොකද කරන්න ඕන? පව් කරන එක අඩු කරලා පින් කරන්න ඕන, කුසල් කරන්න ඕන. පුළුවන් තරම් හොඳ වැඩ කරන්න ඕන. එතකොට කොහේ ගියත් වැරදිලා අපායේ ගියත් ඉක්මනට ආපහු එන්න පුළුවන් පින් බලවත්. ඈ දැන් එහෙම කතා තියනවා නේද? ඔව්. ඔව් වන්දුල මල්ලිකාව තියෙනවා, ඊළඟට ධර්මාශෝක රජුරුව තියෙනවා නේද? කෝසල මල්ලිකාව. ඔව් කෝසල මල්ලිකාව. ඔව් ඔව් දවස් 7යි ඒගොල්ලෝ ඒ දෙන්නම තිරිසන්නාත්මක හිටියේ නේද? දවස් 7කින් දැන් තිරිසනෙක් වුණා නම් ඊට වඩා කල් ඉන්නේ නැහැ. ඔව් දැන් ධර්මාශෝක රජුරෝ පිඹුරෙක් වුණා කියලා නේද කියන්නේ? ඉතින් පිඹුරගේ ආයුෂ ගොඩාක් දිගයි. දවස් 7 නෙවෙයිනේ, අවුරුදු ගණන් ඉන්නවා මේ. ඈ කෑම නැතුව ඉන්න පුළුවන් අවුරුද්දක්. ඈ එහෙම
වුණේ නෑ නේද පිඹුර?
ඇයි එහෙම නොවුනේ? ඒක තමයි මම මේ කියන්නේ. පිං බලවත්. එතකොට අර තිරිසං ආත්මේ වැඩි කාලයක් ඉන්නේ නෑ. ඒකෙන් ගැලවිලා දිව්‍ය ලෝකේ ගියා. මොකද කුසල් සෑහෙන්න කරලා තිබුණා. ඒ හින්දා ඒකයි කිව්වේ පින් වැඩිපුර කරනකොට බැරි වෙලා අපායේ ගියත් ඈ ඉක්මනට එන්න පුළුවන්. පින් බලවත් නම් ඈ පව් බලවත් නම් ඕකේ අනිත් පැත්ත. බැරි වෙලා දිව්‍ය ලෝකේ ගියත් ඉක්මනට එන්න පුළුවන්. පරමායුෂ ගන්න නැතුව නේද? වැරදිලා සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. ඔව් දැන් කොච්චර පව් කර කර හිටියත් මැරෙන මොහොතේ හොඳ සිතක් පහළ වෙන්නත් chance එකක් තියෙනවා. වැඩේ තියෙන්නේ එහෙම ගියාට වැඩි කල් ඉන්නේ. දැන් මනුෂ්‍ය ජීවිතේ ලැබුවත් සමහරු ඉන්නවනේ නේද? සමහරු මව් කුසේදිම නැති වෙනවා. සමහරු අවුරුදු 1ේදී 2ේදී 3ේදී නැති වෙනවා. ඇයි ඒ? ඒගොල්ල දැන් ඔව් මනුෂ්‍ය ජීවිතේ අර වැරදිලා මැරෙන මොහොතේ ඉතින් කුසලයක් සිහි වෙලා එනවා. ඒ වුණාට වැඩිපුර කරලා තියෙන්නේ ප්‍රාණඝාත. ඉතින් ඒවා වෙන්නේ අපි නම් ඉතින් හේතු හොයනවා අර අර වැරදියට එලෝපු හින්දා අනිත් අයට බනින්නේ. අර ට්‍රක්කාරයෙක් ඇවිල්ලා හැප්පුවා එයාට බනින්නේ. එයාගේ නෙමෙයි වැරද්ද. කාගේද? ඒ ආපු කෙනාගේ ආයුෂ. ඒ එයා කර්ම කරලා නම් ඒක කොහේ හිටියත් පළ
දෙනවා. හරි. දැනුත් ඉන්නවනේ 100 ගණන් ආයුෂ
යනවා. ඔව්. ඔව් ගොඩක් ඒ ආයුෂ තියෙන අයත් ඉන්නවා. ඔව්. ඉතින් ඒ ආයුෂ වැඩි වෙන්නේ ප්‍රාණඝාතෙන් වළකින අය. කුසල්. ඔව්. ඔව්. ඉතින් ඒ එයාගේ ඒ ඉපදුන එක්කෙනාගේ කර්ම
අල්පායුෂ.
ගොඩාක් සත්තු මරලා තියෙනවා. හරි. ඒවයි විපාකෙ ඉතින් පළ දෙනවා. එහෙම වෙනවා. දැන් නැත්තම් මනුෂ්‍ය ලෝකෙට එන්න වාසනාව තිබුණාට ඉන්න වාසනාව නැහැ. මොකද අර ප්‍රාණඝාත අකුසල් බලවත්. ඒ පින් දුන්නහම අනුමෝදන් වෙන එක අපිට හරියටම කියන්න බෑ. දැන් අපිට කවුරු හරි සල්ලි දෙන්න බලා ඉන්න අපි ගන්න කැමති නැත්තම් හම්බ වෙනවද? හරි. ඒ ඉන්න හැම තැනදීම පින් ගන්න බෑ. එයා පින් බලාපොරොත්තු වෙ ඉන්නත් ඕන. එයාට ඕන නැත්තම් අනිත් අය කොච්චර දෙන්න හැදුවත් ගන්න. ඔව්. පරදත්තු ජීවී කියලා එහෙම තැනක් තියෙනවා. ඔව්. ඉතින් ඔව්. ඒ දැන් මෙහෙමයි ඉතින්. දැන් මගේ කියලා අල්ලගන්න කලින් ඒගොල්ලෝ කොහෙද හිටියේ? සමහර විට අපේ තරහකාරයෙක් වෙන්න පුළුවන්. නේද? එහෙම වෙන්නත් පුළුවන්. අපි මගේ කියලා අල්ලගන්නේ මං කියේ මේ ඇහිපිය ගහන මොහොතක් වගේ සුළු කාලයක් මේ මනුස්ස ජීවිතේ. කියන්නේ සංසාරේ දිගත් එක්ක බලනකොට අපි කොහේ කොහේ හිටියද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සංසාරේ කොච්චර දිගද කිව්වොත් අපි මේ හැම සත්වෙක් වෙලාම අපි ඉපදිලා තියෙනවා. නේද? සතර අපායේ ගිහින් තියෙන ඕන තරම් බ්‍රහ්ම ලෝකෙත් ගිහින් තියෙනවා. සතර අපායේ තරන්නේ දිව්‍ය ලෝකවල ගිහින් තියෙනවා. සක්විති රජවරු වෙලා ඉන්නවා. ඔව්. ඔය හැම තැනකම මේ සංසාරේදී යනවා. ඒ තරම් දිගයි මේ සංසාරේ. හරි. එතකොට එහෙම දිග සංසාරෙක දැන් ඔය අපි හැමෝම නිකන් එකම පවුලේ අය වෙලා ඉඳලා තියෙන අම්මා තාත්තා දූල පුතාලා එහෙම වෙලා ඉඳලා තියෙන. නොයිච් එක්කනේ නැහැ. ඉතින් අද තරහකාරයා වුණත් තමන්ගේ අම්මා තාත්තා වෙලා ඉඳලා තියෙන එක ජීවිතේක.
ඈ?
ඔව්.
500,000
2000 ගණන් ඉඳලා තියෙනවා. ඔව් ඒ ගණන් ඉතින් මේ
ගන්නට
හරියක් දන්නේ. ඔව් ඒවා ටිකක් කල්පනාවෙන් අහන්න.
අපි
ඔව් ඉතින් කියන්න පුළුවන්. මට උනත් කියත හැකි ගාණක් මෙන්න මෙච්චරයි ඉඳලා තියෙන්නේ කියලා. ඒක ඒ උනාට අර නියම ධර්මයේ නෙමෙයි.
නෙමෙයි
නේද? ඔව්. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි වෙන් කරලා ගන්න දැනගන්න ඕන. නිවන් මාර්ගයට අදාළ දේවල්. හරි? ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මේ අපාය ගැන විස්තර කරනකොට දිව්‍ය ලෝක ගැන විස්තර කරනකොට මේවා මේ කට්ටිය බය කරන්න කියන දේවල් නෙවෙයි. මොකද එහෙන් බය කරලා මේ පිරිස ගෙන්න ගන්න අවශ්‍යතාවයක් නැහැ බුදු කෙනෙකුට. මේ ඇත්ත ඇති හැටියටම දැකලා සර්වඥතා ඥාණයෙන් මේ දුකේ වැටෙන සත්වයා ගැන දැකලා අනුකම්පාවෙන්මයි දේශනා කරන්න කියලා. ඈ එහෙම කියලා තමයි ඒවා දේශනා කරන්නේ. අර මේ කල්පයක් තුල මේ හිස් ගැසුම් කාලා ගලා ගිය ලේ නේ එකතු කළොත් සතර මහා සාගරයටත් වැඩි කියනවා. ඕ ඉතින් ඒ වගේ ඒවා දැන් අපිට විශ්වාස කරන්න අමාරුයි වගේනේ. අඬපු කඳුළු එකතු කළොත් සතර මහා සාගරයට වැඩි කියනවා. ඉතින් අපිට කොච්චර අඬන්න ඕනද මේ කෝප්පෙන් එකක් කඳුළු එකතු කරන්න නේද? සාගරයක් පුරවන්න
අතිශයෝක්ති.
ඔව් ඒ නෑ ඒවා අතිශයෝක්ති නෙමෙයි. ඒක බුද්ධ වචන. ඒවා පැහැදිලිව ඒ සූත්‍රවල තියෙනවා. ඒ තරම් මේ සංසාරෙ දිගයි. ඒ තරම් අපි දුක් විඳලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි බුදුදහමෙන් ප්‍රයෝජනේ ගත්තේ නැත්නම් ඉස්සරහටත් ඔය වගේම දුක් විඳිනවා. අපි hina වෙලා සතුටු වෙලා ඉන්න කාලේ නෙමෙයි වැඩි, අඬපු දුක්ුණ කාලේ තමයි වැඩි. මේ ජීවිතේ වුණත් මතක් කළොත් ඕගොල්ලෝ hina වෙලා හිටිය වෙලාවල්ද වැඩි, දුක් වෙවි හිටපු වෙලාවල්ද වැඩි? ඈ දුක් වෙවි හිටපු වෙලාවල් නේද වැඩි? ඈ අපි හිතනවා ඉතින් සතුටක් ලැබෙයි කියලා. ඒ වුණාට දුක් විඳපු කාලේ නේද වැඩි? ජීවිත කාලේ බැලුවා.
ඈ ඉගෙන ගන්න කාලේ දුක් විඳා.
ඔව්.
මව්පිය මැරිච්චාම දුක් විඳා.
ඔව්. දුක්. ඔව්. දරුවෝ අසනීප වුණාම ඔහොම තියෙනවා. ඉතින් ඒක කෙලවරක් නැහැ.
ඈ දරුවෝ මේ තමන් අසනීප වෙලා
තමයි. ඔව්. ඉතින් ඕවා ඔක්කොටම හේතුව බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙනවා. බුදු කෙනෙකුට විතරයි ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්න කලින් ওই ධර්මතා කියා දෙන්න කවුරුත් නැහැ. හරි? එතකොට ඒකයි බුදු කෙනෙකුට දෙවිවරු බ්‍රහ්මයෝ සේරම වන්දනා කරන. හරි. මොකද ඒගොල්ලන්ටත් ගැලවීම තියෙන්නේ බුදු කෙනෙක්. එතකොට ඒ හින්දා තමයි අපි පරිස්සම් වෙන්න ඕන. දැන් ධර්ම මාර්ගේ ගමන් කරන අයට කවුරු හරි කරදර කළොත් ඒගොල්ලෝ මහා විශාල පාප කර්මයක් කරගන්නවා. ආයේ ගොඩ එන්න බැරි තරම් දුක් විඳින්න වෙනවා. හරි. ඒ හින්දා පරිස්සම් වෙන්න ඕන. දැන් විශේෂයෙන් භාවනා කරන අය ඒ වගේ මේ වයියේ දෙන ඒ හාමුදුරුවරු වෙන්න පුළුවන්, අරණ්‍ය හාමුදුරුවරු වෙන්න පුළුවන්. ඉතින් කතා කරනකොට බොහොම පරිස්සම් වෙන්න ඕන තමයි. ඈ නොදැනුවත්ව අකුසල් කරගන්න පුළුවන්. ඒ දැන් අපිට භාවනා කරද්දී සමහර වෙලාවට බාධක ඉන්නේ අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒගොල්ලන්ට සමහර විට බාධා කරලා ඇති. සංසාරේ අපි දන්නේ නේද? ඒ වගේ ඉතින් සමහර වෙලාවට බාධා එනවා. දැන් ඊයේ භාවනා කරද්දි මදුරුව කෑවනේ. ඒ පරණ විපාකයක් ඒක. නේද? අර කොවිලුත් තිබුණා. ඒකත් නිවිලා. ඒව තමයි කර්ම ශක්ති
කියන්නේ.
ඔව් ඉන්න බවක් දන්නවා. නෑ කොහොමත් හිටියට ඉතින් වෙනදා ඔච්චර කරදරයක් තිබ්බේ නෑ. නේද? නෑ ඉතින් ඒවා සමහර විට ඒ අපි හිතෙන් හරි ඒ භාවනා කරන අයට බාධා කරලා තියෙනවා. ඈ ඉතින් ඒ වගේ ඒවා අපි මේ මාර්ගයේ යනකොට අපටත් වෙනවා බාධා වෙවි. ඉතින් ඒවා ආවා කියලා කලබල වෙන්න ඕනේ නැහැ. බය වෙන්න ඕනත් නැහැ. භාවනාව නවත්තන්න ඕනත් නැහැ. අපි හිතට ගන්න ඕන අපි හරි. සංසාරේ ඕනතරම් දුක් විඳලා ඇති, අපි පෞත් කරලා ඇති, පිනත් කරලා ඇති, කොහොම වෙතත් දැන් අවස්ථාව ලැබිලා තියෙනවා බුදු දහම අහන්න. අපි මනුෂ්‍ය ජීවිත ලැබලත් තියෙනවා. එතකොට දහමේ ප්‍රයෝජනේ ගන්න හැකියාව තියෙනවා. මොන බාධක ආවත් මේ ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව තියෙනවා, ශක්තිය තියෙනවා. සමහර විට ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැමෝටම මේ සැපෙන්ම නිවන කරා යන්න බෑ. දුකෙන්ම යන්න වෙනවා කියලා නීතියකුත් නෑ. ඉතින් ඒ හතර ක්‍රමයක් තියෙනවා. ඒ කියනවා දැන් එකක් තියෙනවා සුඛාපටිපදා අනිත් එක තියෙනවා දුක්ඛාපටිපදා. සමහරුන්ට ටිකක් කරදර අඩුයි සපවත්වම මාර්ගය යන්න පුළුවන්. ඒක සුඛාපටිපදා කියනවා. නිවන් මාර්ගය. තව කට්ටියකට බොහොම දුක් විඳ විඳ තමයි යන්න තියෙන්නේ. ඒගොල්ලෝ ඒ දුක්ඛාපටිපදා කියලා කියන්නේ. හරි? බුද්ධ කාලෙත් හිටියා මේ. අද විතරක් නෙමෙයි. සමහර ආමුදුරවරු බොහොම දුක් විඳා.
දැනුතුයි
භාවනා කරන්න ගිහිල්ලා ඒව කරද්දි.
ආරණ්‍ය වල ඉන්න සමිංහන්තට තවත් දුක් විඳිනවා නේද?
ඒක ඉතින්
අපිට පේන්නේ කායික
වශයෙන් අපිට පේන්නේ ඒගොල්ලෝ දුක් විඳිනවා කියලා. ඒ උනාට ඒගොල්ලෝ හොඳට hina වෙලා ඉන්න හොඳ සතුටෙන්. අපිට වඩා සතුටෙන් ඉන්න.
නෑ ඔය කැලවල වල ඉන්න ස්වාමීන්
වහන්සේ. ඔය ඉතින් මට හම්බ වෙලා තියෙනවා මම මේ දැන්.
කැලේ උන්නට බය නෑ.
දැන්
නෑ නෑ.
දැන් ඔය සිරිපාදේ කැලේ ඉන්න හාමුදුරුවරු මට හම්බ වුණා කීප නමක්. මම එක නමක් එක්ක ගොඩක් දවස් දෙක තුනක් සිරිපාදෙත් නැග්ගා කැලෙන් මේ අවාරේ. මේ මහා වැස්ස.
ඔව්.
හරි. මේ ඉතින් තරුණ හාමුදුරු කෙනෙක්. ඉතින් හොඳට ඉන්නවා. ඉතින් ඒ කැලේ හැම තැනම ඇවිදලා තියෙනවායි කිව්වා.
ආ.
දැන් අවුරුදු පහක් විතර ඒ කැලේ ඉන්නවා. නොදන්න තැනක් නැහැ කිව්වා ඒකේ.
ආ.
ඉතින් දැන් එක ඉතින් කෑම එහෙම කොහමද ඇහුවහම දැනට මේ හාමුදුරුවරු කරන්නේ ඒ මොනවා හරි තියනවා නේද එක වෙලක් හදා ගන්නවා මොනවා හරි පොඩි දෙයක්. හරි. ඒකට අවශ්‍ය බඩු ටික ඒ කියන්නේ කන්ද මැද හරියේ තැනක් තියනවා සාමාන්‍යයෙන් බඩු ගිහින් තියන. ඔව් එතෙන්ට එන්නත් පැයක් විතර යනවා අඩු ගන්න. උඩ ඉඳලා. ඉතින් ඔය මාසයකට දවසක් විතර ඇවිල්ලා අවශ්‍ය බඩු ටික අරගෙන ඒ කන්ද උඩට යනවලු. උඩ තැනින් තැන කොහේ හරි ඉන්නවා. ඒවා ඉතින් තිබුණත් කනවා නැත්තම් මේ දැන් ඒ හාමුදුර එක සැරයක් ඔය ඇවිදිනකොට හිටියයි කිව්වා කන්න දෙයක් නැහැ මේ කොළ ගස්වල කොළ දළු. ඒවා කන්නේ. ඒ කාලා එහෙම මාසයක් විතර හිටියයි. එහෙම ගිහින් ගිහින් ඔන්න කොහෙද ගමකට වැටුණලු කැලේ මැද්දෙන්ම ගිහිල්ලා. ඉතින් වැඩේ තියෙන්නේ දැන් මේ දැනටත් ඉතින් එක වේලයි වළඳන්නේ. ඊට පස්සේ මුකුත් ගන්න නැහැ. ඈ තේ එකක්වත් බොන්නේ නැහැ. තේ නෑ නේද? වතුර බොනවා. වතුර බොනවා. වතුර ඉතින් හොඳට වතුර තියෙනවා. සීත ගඟුල එහෙම තියෙනා නේ උඩ. ඔව්. මේ පරිසරය හොඳයි. හොඳ වාතාශ්‍රය තියෙනවා. ඉතින් මේ දැන් මේ හාමුදුරුවෝ ඔහොම කියනකොට නිකන් අපිට හිතෙන්නේ බොහොම කෙට්ටු වෙලා එහෙම ඇති කියලානේ. එහෙම නෑ. හොඳට ඇඟපත තියෙනවා. මේ හොඳට ඉන්නවා, hina වෙලා ඉන්නවා. ඒක තමයි. දැන් අපි හිතුවට දුකෙන් ඉන්නවා කියලා ඒගොල්ලෝ හරි සතුටින් ඉන්නවා. බලනකොට අපි මේ ඔක්කොම කෑම බීම ගොඩ ගහගෙන දුක් විඳිනේ. ඒගොල්ලෝ හොඳට කිසි කරදරයක්
නැහැ.
දැන් ඒගොල්ලන්ට මේ මම ඒක හාමුදුරු කෙනෙක් පොඩි වැඩකට කොළඹ වඩම්මගෙන ආවා. ඉතින් මේක මහා කරදරයක්ලු මේ කතා කරනවා ඇහෙන එක. කොළඹ ආවම සද්දනේ වෙන සද්ද නෙමෙයි මේ මිනිස්සු කතා කරන එක ඇහෙන එකලු ලොකුම කරදරේ. ඔව් වාහනවල ඒ සද්ද ඒවා ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැලු. මේ මිනිස්සු කටහඬේ තමයි පුදුම කරදරයක්
තියෙන්නේ.
ඇයිද කතා කළොත් වැඩකට නැති ඒ? ඔව් ඉතින් මොන කෙලස් ගොඩකද මේ ඉන්නේ කියලා ඒව හිතනවා ඉතින් ඊට පස්සේ දවස් දෙක තුනකින් හම්බ වෙලා මං ඇහුවා මම මේ ආපහු යන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන ඉන්නේ කිව්වා. ඒ නිස්කලංක පරිසරයේට.
ඉතින්
ඔව් මං ඒ අපි පන්සලකම නෙමෙයි ගෙවල් වල. ඉතින් ඒ පන්සල් වල ඉන්න අමාරුයි අඳුරුන්ට. මේ ඒ පරිසරයේ තියෙන තැනක තමයි අපි. ඉතින් ඒ වගේ දැන් අපි ඒ හාමුදුරන්ට කුටි කීපෙකුත් හදලා දුන්න ගල්ලෙන් වල පහලට සමහර වෙලාවට අසනීපයක් වුණාම එනවා. බෙහෙත් ගන්න එහෙම ඕන වුණා. ඉතින් මේ අර කුරුවිට පාරේ කුරුවිටෙන් එරත් නැහැ මේ පාරේ. ඉතින් කුරුවිටටම එන්න ඕන බෙහෙත් ගන්න හොස්පිටල් එකට. ඒ ආවහම සමහර විට ඉතින් සතියක් දෙකක් ඉන්න වෙනවා පල්ලෙහා. සමීප වෙනකන් උඩට යන්න බෑනේ. ඒ හින්දා අර පල්ලෙහා ගල්ලෙන් වගේක් තිබිලා අපේ දන්නහම දුරු නමක් සම්බන්ධ වෙලා කුටි ටිකක් හැදුවා ඒවයි. කුටි තුනක් හදලා පූජා කළා තව කුටි වගේක් හදාගෙන යනවා. ඈ ඉතින් කැමති අයට පස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් එහෙම ඒවට උදව් කරන්න. ඉතින් මම එතන කියන්න අදහස් කළේ අපිට හිතුණට මේගොල්ලෝ බොහොම දුක් විඳිනවා, කන්න නැහැ, ඉන්න තැනක් නැහැ, කතා කරන්න කෙනෙක් නැහැ, මොන දුකක්ද මේ කියලා නේ හිතෙන්නේ. ඒගොල්ලන්ට හිතෙන්නේ ඕකේ අනිත්ත. ඔව්. අර ඔක්කොම ගොඩ ගහගෙන මොන කරදරයක්ද අර විඳි. මේ හොඳට මෙච්චර ධර්මයක් තියෙනවා සතුටෙන් ඉන්න පුළුවන්. ඒක පිළිපදින්නේ නේද?
ඒක
තමයි. ඔව්. ඇත්ත ඒක තමයි කියලා දැන් ටික ටික පැහැදිලි වෙනවා නේ. ඉතින් ඒකෙන් කියන්නේ මේ ඔක්කොම අතහැරලා කැලේකට යන්න කියන එක නෙමෙයි. ධර්මය අවබෝධ කරගන්න එහෙම යන්න අවශ්‍ය නැහැ. ඒක එක විදිහක්. හරි. ඉතින් මේ ගෙවල් වල ඉඳගෙනත් සෑහෙන දුරකට ඇත්තටම මාර්ගඵල ලබන්න පුළුවන්. දැන් විශාඛාව එහෙම නේද? අවුරුදු 7 දිනේ සෝවන් වුණේ. නේද? ගොඩාක් අය මේ පොඩි කාලේ සෝවන් වෙලා ගිහි ජීවිතේ ඉඳලා තියෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ දැන් ගිහිව ඉඳන් සෝවන් වෙන්න බැරි කමක් නැහැ. සෝවන් විතරක් නෙමෙයි සකෘදාගාමි අනාගාමි වුණ අයත් දහස් ගාණක් ඉඳලා තියෙනවා. හරි? ගිහි ජීවිතවල.
ඉතින්
දැනටත් ඉන්නවද කියන එක මෙහෙම දකින්න. දැන් ධර්මයක් තියනවා කියන්නේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන එක. හරි? ධර්මයක් තියනවා කියන එකේ තේරුම තමයි ධර්මයේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඉතින් අපි හැසිරෙන්නේ නැත්නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. එනකට ධර්මයේ හැසිරෙන අයට ප්‍රතිඵල ලැබෙනවා. එහෙම නැත්නම් ධර්මයේ බොරුනේ. නේද? ඒකට ධර්මයක් තියනවා කියන එකේ තේරුමක් නැහැ නේ ප්‍රතිඵල ලබන්න බැයි නේ. හරි. ඒක විශ්වාස කරන්න ඒකේ දැන් දැනටත් බොහොම හොඳට පිළිපදින අය ඉන්නවා. ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒ ප්‍රතිඵල ලබනවා. හරි. අපිටත් දකින්න හම්බ වෙනවා ඔය වගේ මේ තැන්වල ඇවිදිනකොට බොහොම දියුණුවක් ලබාගත්තු අය කියලා හිතන්න පුළුවන්.
හරි. අනේ
ඒ ඔය විශේෂ කතානේ දැන් අනේ පින්දු සිටුතුමා විශාඛාව ඒගොල්ලෝ මේ මහා ඒකටම පෙරම් පුරාගෙන ආපු කට්ටිය නේද? ඒ ඒගොල්ලෝ විශේෂ කට්ටිය. ඒගොල්ලෝ ගැන කතා කරලා මේ කියන්නේ අපිත් ඒ වගේ කියලා හිතන්න
බෑනේ
නේද? ඒ වගේ අපි දන් දෙනවද නේද?
අර ඔව්. ඒ කියන්නේ අපිට ඒ සම්පත් නැහැ නේ මොකෝ.
ඔව්. ඉතින් ඒගොල්ලන්ගේ උනේ දැන් කුසල් බලවත් හින්දා. ඒ අග්‍ර මේ මොකද්ද කියන්නේ? දායක උපස්ථායකයි උපස්ථායිකයි. ඒ දෙන්නා එක කල්ප ගානක් පෙරම් පුරාගෙන ආපු දෙයක්. මෙහෙම වෙන්න ඕන කියලා. එතකොට ඒගොල්ලෝ අර ඔක්කොම තියෙන කුසල් ටික සේරම කරනවා. ආරාම පූජ කරනවා, රහතන් වහන්සේලාට දන් දෙනවා, බුදුගමුණුවන්ට දන් දෙනවා නේද? ඒක ඔක්කොම කරාම ඉතින් කුසල් විපාක දෙන්නත් ඕනේ. පින් බලවත් වැඩි. ඒගොල්ලෝ ඒ වගේ දේවල් ප්‍රාර්ථනා කරන. ඉතින් ඒවට අවශ්‍ය සැප විඳලා 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 තමයි කෙලවර කරන්නේ. කෙලවර වෙනවා. අර පින් බලවත් හින්දා පහත් වෙනවා. හැබැයි ඊට කලින් තාමත් ඉන්නවා. ඔව්. දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල කල්ප ගානක් ඉඳලා තමයි කෙලවර කරන්නේ. හරි. හැබැයි ඒක ඒ විශේෂ අවස්ථාවක්. ඒක අපිට දාගන්න එපා. අපිත් එහෙම වෙන්න ඕන කියලා. මොකද අපි එච්චර බලවත් කුසල් කරන්නේ නැහැ නේද? ගොඩ ගහ ගන්නවා මිස. ඈ? ලෝභ දේශ තමයි මේ වැඩි.
දැන් අද බෞද්ධ සමාජයේ ඔය සෝවාන් ආදී මාර්ගඵලලාභී අය ඇද්ද නැද්ද?
ඉන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මෙහෙම දැන් ඕගොල්ලන්ටම දැනටම වැටහෙන්න ඕන අපි දැන් කොච්චර උත්සාහයක් ගන්නවද සතියකට කොච්චර වෙලාව දානවද දවස් දෙකක් කියන්. ඉතුරු දවස් ටිකේ අනිත් පැත්තනේ. හරි. දැන් මෙහෙම උත්සාහයක් ලැබලා ඕගොල්ලන්ට පේනවනේ ඕගොල්ලන්ගේ මොකද්ද වෙනසක් තියනවා කියලා. නේද?
ඔව්.
දැන් බලන්න දවස් 7ේම ඔහම උත්සාහයක් යෙදුවොත්
ඔව්
ඕගොල්ලෝ මීට වඩා දිනුවක් ලබනවා.
දවසෙන් කියනවා නම් දැන්
නේද?
ඔව් මේ දැන්
තව පැයක් දවසකට වැඩි කළොත්
ඔව් මේ වගේ සමාජයේ කුයි අනික ගැමි සමාජයයි එක්ක කරපුවා වෙනසක් තියෙනවනේ.
ඔව් එහෙම වෙනසකුත් තියෙනවා. අපි බලමු දැන් මේ භාවනා කරන වෙලාව ගන්නකො.
ඔව්
ඕගොල්ලෝ දාන වෙලාව හරි. දැන් ඔය වෙලාව ඊට වඩා වැඩිපුර වෙලාවක් දැම්මත් තව දවස ගානේ ඕගොල්ලන්ට බැයිද ඊට වඩා දිනුවක් ගන්න?
පුළුවන්.
එතකොට අපිට වඩා උත්සාහ කරන අය ඕන තරම් ඉන්නවා. මේ වගේ සුළු පිරිසක් නෙමෙයි. ඕන තරම් ඉන්නවා. ඉතින් ඔය අතරේ ඉන්න බැයිද මාර්ගඵල ලැබපු අය? ඉන්න පුළුවන්.
සෝම පළට වඩා ඉහළ පළ ගත්ත
අය? ඉහළ පළ ගත්ත අය ඉන්න පුළුවන්. හරි. දැනටත් ප්‍රසිද්ධියේ දැන් නෑ රහතන් වහන්සේලා එහෙම ඉන්නවා තායිලන්තේ එහෙම.
ඉන්නවා.
හරි. ලංකාවෙත් ඇති.
ලංකාවෙ ඉන්නවා.
නැතුව නෙමෙයි. ඒගොල්ලෝ කී කියා ඇවිදින්නේ නැහැ. ඒකයි වෙනස තියෙන්නේ. හොයාගෙන ගියොත් සමහර විට මුණ ගැහෙන්න පුළුවන්. එතේ ඒක සැක කරන්න එපා. අද මාර්ගඵල ලබන්න පුළුවන්. ඒක කියන්නේ අද ධර්මය තියෙනවා කියන එක. මාර්ගඵල ලබන්න බෑ කිව්වොත් ඉතින් ධර්මයක් නැහැනේ. මාර්ගඵල ලබන්න බැයි නම් ධර්මයක් තියෙනවා කියන එකේ තේරුමක් තියෙනවද?
නැහැ. බුද්ධ උත්පාදකාලයක් කියලා කියන්න බෑනේ
මොනන්නේ. ඔව් එහෙමනම් බුද්ධ උත්පාදකාලයක් නෙවෙයි. එතකොට ඕක බෑ කියන්නේ ධර්මය ගැන විතරක් නෙමෙයි සංඝයා වහන්සේ ගැනත් සැක කරනවා. සංඝයා වහන්සේ කියන්නේ ඔය අෂ්ටාර්ය පුද්ගලයෝ. කියන්නේ සෝවාන් මාර්ගයේ ඉන්න අය, සෝවාන් ඵලය ලැබපු අය. සකෘදාගාමි මාර්ගයේ ඉන්න අය, සකෘදාගාමි ඵලය ලැබපු අය. අනාගාමි මාර්ගයේ ඉන්න අය, අනාගාමි ඵලය ලැබපු අය. අරහත් මාර්ගයේ ඉන්න අය, අරහත් ඵලය ලැබපු අය. ඒවා 8 දෙනා. අෂ්ටාර්ය පුද්ගලයෝ. නේද? ආර්ය සංඝ රත්නේ.
ඔව්.
අපි ඒ සුපටිපන්නෝ කියලා වඳින්නේ ඔය 8 කොටසට. එතකොට ඒගොල්ලෝ අද නැහැ කියලා හිතුවොත් අපි මේ සංඝයා වහන්සේ ගැනයි සැක කරන්නේ. සංඝයා වහන්සේලා අද නැහැ කියලා හිතන ආර්ය සංඝ රත්නේ. නේද? ඒ වගේ නැහැ කියලා සැක කරනකොට ඊළඟට සැක කරනවා ධර්මය. මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න බෑනේ.
බෑනේ.
අර කොච්චර උත්සාහ කරන කෙනෙකුට වුණත් සෝවන් වෙන්න බැයි නම් ඉතින් ධර්මයේ වැඩන්නේ නෑනේ. එන අපිත් පිළිපදලා වැඩන්නේ නෑනේ. නේද?
ඔව්.
ඒගොල්ලන්ටත් බැයි නම් ඉතින් අපි මේ පොඩ්ඩක් උත්සාහ කරලා මොනවා කරන්නේ? ඔන්න දැන් මොකද්ද මේ සැක කරන්නේ? ධර්මය. ඕක තව ටිකක් එහාට ගිහිල්ලා තමයි ඔය අනිත්‍ය කියන්නේ ඌය ඌව බොරු කතා මේ බුදු කෙනෙක් හිටියද කියලාවත් දන්නේ නැහැ මේගොල්ලෝ.
දැන්
ඔහොම ඊළඟට බුදු කෙනෙක් ගැනත් සැක කරනවා. ඔහොම යනවා ඕක බුද්ධාදී අටතැන ගැන සැකය. ඕක තමයි විචිකිච්ඡාව කියන්නේ. සෝවන් වෙන්න නම් කඩන්න තියෙන එකක් ඕක. එහෙනම් ධර්මය ගැන සැක කරන්න එපා. මේකේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන එක ගැන සැක කරන්න එපා. ඒක පුළුවන්. හරි. එහෙම කිව්වට පිළිගන්න එක නෙමෙයි. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඊළඟට ඔය සැකය සම්පූර්ණයෙන් දුරු වෙන්නේ තමන් මේ ටික ටික අත්දකිනකොට. දැන් මට මෙච්චර පුළුවන් නම් මට වඩා උත්සාහ කරන අය මීට වඩා ඵල ලැබලා ඇතිනි.
දැන් බලංගොඩ
දැන් තමන් ඔන්න
දුරු එහෙම.
ඔව් තමන් පැය භාගයක් හිත එකම් කරගෙන හිටියනම් මෙච්චර සුළු උත්සාහයක් ඇදලා. මේ පොඩි උත්සාහයක් ජීවිත කාලෙම වෙන වෙන ඒවා කරලා ඉඳලා මේ මාසයක් විතර පොඩි කාලයක් ඒකෙත් හැමදාමත් නෙවෙයි නේද? එතකොට කොච්චර පොඩි කාලයක්ද දේදලා තියෙන්නේ? ඒ ටික කාලය තුල මේ මෙච්චර දිනුවක් ගත්තා නම් ඊට වඩා උත්සාහයක් යෙදුවා නම් කෙනෙකුට ඊට වඩා ඵල ලබන්න බැයිද? එතකොට තමන්ගේ අත්දැකීම් තුලින් ටික ටික අර තිබුණ සැකේ දුරු වෙනවා. ඉස්සර ඕගොල්ලන්ට හිතෙන්නේ ඉතින් අපිට නම් ওই භාවනා කරන්න බෑ. මේ හැමතැනම දුවන හිත කොහොමද එකඟ කරගන්නේ? තත්තර දෙකක්වත් එක තැනක ඉන්න බැරි හිත කොහොමද පැය භාගයක් තියාගන්නේ? දැන් ඒ ප්‍රශ්න නෑ නේද? පුළුවන් කියලා අත්දකින්න.
ඔව්.
ඒ අත්දැකීම තුලින් අර සැකේ දැන් දුර වෙන. කවුරු හරි ඇවිල්ලා දැන් කිව්වොත් ඔය භාවනා කරලා වැඩක් නෑ. ඕගොල්ලෝ කොහෙද මේ ගෙවල් වල ඉඳන් හිත එකඟ කරන්නේ? කිව්වොත් පිළිගන්නවද?
ඒක පිළිගන්නේ.
ඇයි පිළිගන්නේ? ඒ තමන් ප්‍රත්‍යක්ෂ
කරනවා.
අන්න ප්‍රත්‍යක්ෂ ඥානේන. ඈ? ඒ ප්‍රත්‍යක්ෂ ඥානේන කොට තමයි සැක දුරු වෙන්නේ. නැත්තම් ඕකේ සැකයක් කරලා බලනකම් සැකයි. ඔය කිව්වට ඔව පුළුවන්. ඒකේ යෙදෙනකොට ධර්මයේ හැසිරෙනකොට තමන් අවබෝධ කරන්න අවබෝධ කරන්න මතක තියාගන්න මේ විචිකිච්ඡාව දුරු වෙනවා. විචිකිච්ඡාව කැඩෙන්න ඕන සෝවන් වෙයි. හරි? දැන් විචිකිච්ඡාව ටික ටික ඒ සැකය ටික ටික අඩු වෙවි යනවා. ධර්මය ගැන සැක කරන ගතිය අඩු වෙවි යනවා. ඒ සැකේ අඩු වීම තමයි තමන් උත්සාහ කරන්න පෙළඹෙන්නේ. ආ මේ ධර්මයේ ප්‍රතිඵල තියෙනවා. ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් සැකය දුරු වෙන්නේ. හරි? එතකොට ඔන්න සෝවන් වෙන්න කරන්න ඕන දෙයක් ඔය කරන්නේ. විචිකිච්ඡා කියන සංයෝජනේ කඩන එක. ඊළඟට ඒක එක්කම තව කැඩෙන එකක් තමයි සීලබ්බත පරාමාසය කියන්නේ. දැන් දුක නැති කරන්න නිවන් දකින්න වෙන වෙන ක්‍රම තියෙනවා. ඈ? දැන් ඔය ගොඩක් අය කරනවනේ මේ භාවනා කරන එක ඇරෙන්න බෞද්ධයෝ කරන වැඩ තියෙනවනේ. ඒව ඔක්කොම ගොඩක් වෙලාවට සීලබ්බත පරාමාස. බෝධි පූජාව මෙහෙමයි. ඒකෙන් තමයි දුක නැති කරන්න පුළුවන් නැත්තම් නිවන් මාර්ගය කියලා හිතුවොත් ඒක සීලබ්බත පරාමාසය. හරි. එහෙම නැතුව සාමාන්‍ය ලෞකික දෙයකට මොනවා හරි ලෙඩක් සනීප වෙන්න හරි මොකක් හරි කියලා බෝධි පූජාවක් තියෙන එකේ වරදක් නැහැ. ඒකේ වරදක් නැහැ. දැන් ඔයගොල්ලෝ ගිහින් බෝධි පූජාවක් තිබ්බා කියලා මතක තියාගන්න ඒක මේ සීලප්පත පරාමාසය වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ දන්නවා ඒකෙන් නිවන් දකින්න නම් බෑ. ඒකෙන් සෝවන් වෙන්න බෑ. ඒක හරියට අපි දැන් අසනීපයක් හැදුනහන් ගිහිල්ලා බෙහෙත් ගන්න දොස්තර ළඟට ගිහිල්ලා නේද? ඒක අසනීපේ හනීප කරගන්න විතරයි. ඊට වඩා දෙයක් දොස්තරට කරන්න බෑ. දොස්තරට කවදාවත් අපිට කියන්න බෑ ඔයාට හෙට තව ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා. කියන්න පුළුවන් ඉන්නවද දොස්තර කෙනෙක්? නෑ. එහෙම නැත්තම් මේ බෙහෙත් ටික ගන්න ඔයා ආයේ මැරෙන්නේ නැහැ කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ඒවා තාවකාලික දේවල්. ඉතින් මේ නිවන් මාර්ගය කියන්නේ ඔය නැවත ජාති ජරා ව්‍යාධි මරණ ඒවටපත් නොවන තත්වයක් ඇති කරගන්න යන මාර්ගය. නිවන අපි අහලා තියෙනවා අජර අමර. ජරාවක් නැහැ, මරණයක් නැහැ. ඒ වගේ ස්වභාවයක්. හරි. ඒක අර ડોක්ටර්ගෙන් බෙහෙත් ගන්නවා වගේ වැඩක් නෙවෙයි. එතකොට අපි දන්නවා මේ නිවන් මාර්ගය වෙනම එකක්. ඒ
කියන්නේ අවසානයේ යන තැනක් තියෙනවද? නැහැ. ඒ කියන්නේ උපදින් නැති එක
තමයි. ඔව් නිවන කියන්නේ උපදින් නැති ස්වභාවය. නූපදින බව.
ඒක කිව්වා.
නූපදින්නේ මොකද්ද?
ඒ උපදින්නේ නැහැ කිව්වහම නම් ඒක බයක්
දිනවා. නැහැ. උපදින්නේ නැත්තේ මොකද්ද දන්නවද? දුක. දුක හටගන්නේ. ජාති කියන්නේ මොනවද? පංච උපාදානස්කන්ධේ හට ගැනීම. කන්දානම් පාතු බාව. ස්කන්ධයන්ගේ පහළ වීම. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම. ඒ දුක. පංච උපාදානස්කන්ධය කියන්නේ දුක කියලා දේශනා කරලා තියෙනවානේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒකට නැවත පංච උපාදානස්කන්ධ හටගන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඒක තමයි රහතන් වහන්සේ. නැවත පංච උපාදානස්කන්ධයක් හටගන්නේ නැහැ. හටගත්තොත් ඒ දුකනේ හටගන්නේ. නේද? ඒකට දුක ආයේ උපදින්නේ නැති තත්වයකට පත් කරන්න පුළුවන්. දුකක් ආයේ හටගන්නේ නැහැ කියන්නේ ඔන්න දැන් මේ මොහොතේ රහත් වුණා නම් ඊළඟ මොහොතේ දුකක් හටගන්න බෑ. ඊළඟ තත්පරේදී දුකක් හටගන්න බෑ. අන්න ඒ විදිහේ ස්වභාවයක් කියන එක තේරුම් ගන්න. දුක ඉතුරු නැතුවම නිරුද්ධයි. ආයේ හටගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ හටගන්න දුකක් හටගන්න තියෙන හේතු ඉතුරු නැතුවම නිරෝධ කරලා. නේද? දුක හටගන්න හේතු නිරෝධ වුණාම දුක හටගන්න විදිහක් නැහැ. පැහැදිලිද? ඒ රහතන් වහන්සේ කියන්නේ රහත් ස්වභාවයක් නැත්තම් නිවන කියන එක දුක හට නොගන්න ස්වභාවය. හරි. පොඩ්ඩක්වත් දුකක් හටගන්න විදිහක් නැහැ.
ඒ කියන්නේ ඇලීම ගැටීම එහෙම සම්පූර්ණයෙන්ම
නැති කරලා. ඇලීම ගැටීම සම්පූර්ණයෙන්ම දැන් ලෝභ, ද්වේෂ විතරක් නෙමෙයි මෝහ කියන එකත් සම්පූර්ණයෙන්ම නිරුද්ධයි. දැන් අපි ඒවා තියෙන හින්දා තමයි අපි කර්ම කරනවා ඒවට විපාක
තියෙනවා.
ඔව්. ඒ ඔතන මේ ධර්මයේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපිට හිතෙනවා පව් කරන්නේ නැතුව පිං කළොත් දුකෙන් ගැලවෙනවා කියලා. හිතනවද එහෙම? නෑ. එහෙම හිතෙන්නේ නැත්තම් හොඳයි. මොකද ධර්මය කියන්නේ පව් කළත් නරක විපාක තියෙනවා, පිං කළොත් හොඳ විපාක තියෙනවා. හැබැයි හොඳ විපාක කියන්නේ ගැඹුරින් බලනකොට සැප නෙවෙයි. එතනත් දුක තියෙනවා. දැන් අපිට ඔන්න පව් වලට නම් ලැබෙන්නේ දුක කියලා දන්නවනේ. නේද? පින්කලොත් මොකද වෙන්නේ? ඒ පින් වලට විපාක තියෙනවා. අපි මැරෙන මොහොතේ පිනක් චුතිසිතට අරමුණු වුණොත් හොඳ සුගතියක උත්පත්තියක් ලබයි. නේද? හැබැයි උත්පත්තියක් ලැබුවොත් ජරා ව්‍යාධි මරණ එක්කමයි උත්පත්තිය ලබන්නේ. ඉපදුනගෙන මැරෙනවමයි. මැරෙන්නේ නැති තැනක උපදිනවා නම් හරි.
දැන් දිව්‍ය ලෝකුණත්
මැරෙනවනේ. ඒ තැනත් කාලේ ආයුෂ ඉවර වුණා. ආයි කොහේ යයිද දන්නේ? මරණයෙන් ගැලවිලා නැහැ නේද?
ඒ පංච උපාදානස්කන්ධ තමයි දුක් ඇති වෙන්නේ.
ඔව්. එතකොට පේනවද දැන් පින්කලාට දුකෙන් ගැලවෙන්න බෑ. දුකෙන් ඉතුරු නැතුවම බේරෙන්න විදිහක් නැහැ. මොකද සංසාරේ යනවා. සංසාරේ යනවා කියන්නේ මෙරි මෙරි උපදිනවා කියන්නේ දුක. හරි. එතකොට දැන් මේ මොහොතේ අපි පිනක් අරමුණු වෙලා මෙරිලා දිව්‍ය ලෝකේ ඉපදුණා. ආයේ ඒ ආයුෂ ඉවර වුණහම ආයේ අපාගත වෙන්න බැරි කමක් නැහැ.
පින් ඉවර වෙලා නෑ
කවෙන්නේ. ඔව් ඉතින් පින් ටික ගෙවෙනවා. ඒ සැප විඳිනකොට. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොනවද? සමන් කරපු පව් ටික තියෙනවා. ඉතින් ඒවත් විපාක දෙන්න ඕනේ. නේද? ඔව්. ඔව්. එහෙම ඇවිල්ලා තිරිසන් සතෙක් වුණොත් එහෙම ඉතින් එතන ඉඳන් පින් කරන්න පුළුවන්ද තව? බෑ. කරන තරමක් කරන්නේ පව්. තිරිසන් ආත්මෙ. ඉතින් ඕවට විපාක දෙන්න ගියා. ආයේ පුළුවන් වෙයිද දිව්‍ය ලෝකයෙන් යන්නෙම සතර අපායට. හරි බොහොම කලාතුරකින් තමයි. ඔව්.
ඒව
මේ විපාක දෙනවද දැන් කියන එක දැනුවත්ව හරි නොදැනුවත්ව හරි කළානම් ඒකට විපාකයක් තියෙනවා. හැබැයි විපාකේ අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතලම සතෙක් මරණ එකයි දැන් නොහිතා මරන්න බෑ. ඉතින් මදුරුවෙක් මෙහෙම මැරුවත් මං හිතන්නේ නැතුවනේ ඕක උනේ. සුරුද්දට නේ කිව්වට හරියන්නේ
නැහැ.
ඔය දැන් කූඹි එප්පෑගිලා මැරෙන එක නම් අපි දන්නෙම නෑ. ඒක කිසිම චේතනාවක් යෙදෙන්නේ නෑ. ඒක කර්මයක් වෙන්නේ නෑ. Tamanට විපාක දෙන්න කර්මයක් වෙන්නේ නෑ. හැබැයි අපි දැනුවත් පොඩි කාලේ වෙන්න පුළුවන්.
පොඩි කාලේ ළමයි තුඬ ගහනවා හරියට.
ඔව් ඉතින්. එහෙම තමයි. ඉතින් මමත් පොඩි කාලේ ඔහම තමයි.
ඒව කල දෙනවද කියලා.
ඒවා ඉතින් ඒ කාලේ දන්නේ නේද?
අර
පොඩි මාළු එහෙම අල්ලලා තියෙනවා. ඉතින් ඕක මේ චේතනාව නැත්තේ මොකද? චේතනාව නැතුව කොහොමද මාළුවෙක්
අල්ලන්නේ?
ඒක මේ පින්ද පවුද කියලා නොදන්නකම වෙනම කතාවක්. හැබැයි සතෙක් මරන්න බෑ චේතනාවක් නැතුව.
එයාට දැනුවත්
දැනුම කියන්නේ පින්දපව්ද කියලා දැනුමනේ. ඒ කර්මඵල දැනුම නැති වෙන්න පුළුවන්.
සතා කියලා අඳුරනවා.
හරිද? දැන් එහෙනම් මිත්‍යා දෘෂ්ටිය ඉන්න වෙනාගම් වලට ඇයිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. එහෙම කියලා බේරෙන්න බෑ. සතෙක් මැරුවා නම් මැරුවම තමයි. ඒකේ හැබැයි විපාක අඩු වැඩි වෙන්න පුළුවන් ඒ චේතනා කොච්චර බලවත්ද කියන එක අන්න. හරි? ඒක යෙදෙන අනිත්සිත කොච්චර බලවත්ද?
නීතිය
නීතිය ඔව් නීතියෙන්ට එහා ගිය දඬුවම් ලැබෙනවා මේ කර්මයට. නීතිය ඉතින් කොච්චර බේරෙන්න පුළුවන්ද? මිනිහක් මරලා වුණත් බේරෙන්න පුළුවන් නේ නීතිය.
සීමාවල් කියනවා ඒ අය කර මේවට අඩුයි අඩුයි.
ඒක හරි.
ඔව්. අන්න ඒ වගේ
මගේ එකයි. ඒ වගේ විපාකවල අඩුකක් තියෙනවා. දැන් Taman දැනගෙනම මේක පවක් කියලා දැනගෙනම මේ සතා මරාගෙන කන්න ඕන අන්න තලගොයික් කරනවා මූව කොහොම හරි අල්ලගෙන කන්න ඕන එහෙම කියලා මරණ කෙනාට විපාක වැඩි. හැබැයි දැන් පොඩි ළමෙක් කර නිකන් සෙල්ලමට තලගොය මරණ එකේ අර වගේ බලවත් නැහැ ඒ විපාකේ.
කරු පහම එකතු වෙන්නේ නැහැ
නේද? එකතු වෙනවා. සතෙක් මරන්න බෑ මේ.
නෑ දන්නේ ළමෙක්.
දන්නේ
මුරතලියට හැදුවත් දන්නේ ඇල්ලුවත් දන්නේ නැහැ තලගොයා.
ඔව් නිකන් වැරදිලා වුණ අපි මේ ගලක් ගහනකොට කොහේද ඉඳලා තලගොයෙකුට වැදිලා ඌ මැරුණා නම් එතකොට ඒක වෙනම කතාවක්. මොකද අපේ ඌ මරණ චේතනාවෙන් නෙමෙයි මේක කලේ.
චේතනාවනේ.
ඈ මූව කොහොම හරි අල්ලන්න ඕන කියලා ප්ලෑන් කරලා. ඔව්. ඔතන මෙහෙමයි. ඕක දැන් කර්මය ගැන ඕක එච්චර කතා කරන්න එක තේරුමක් නැහැ. නරක වැඩක් නම් නරක විපාක, හොඳ වැඩක් නම් හොඳ විපාක එච්චර. ඔය දෙකෙන්ම වෙන්න පුළුවන් ඉතින්. හැබැයි ඒවා බලවත් කර්ම නෙමෙයි. ඒ කියන්නේ කර්මවල තියෙනවා අර විපාක දෙන විදි තියෙනවා. ඊළඟට විපාක දෙන මට්ටම් තියෙනවා. දන්නවනේ ගරුක කර්ම කියලා තියෙනවා නැත්නම් ආනන්තරීය කර්ම කියලා තියෙනවා නේද? ඒවා හරි බලවත්. ඒවා තමයි ඉහෙළම තියෙන ඒවා. අනිත් ඒවා එච්චර බලවත් නැහැ. සෝවාන් කෙනාගෙන් නොකරන්නේ ගරුක ආනන්තරීය කර්ම ටික විතරයි. අනිත් ඒවා කෙරෙන්න පුළුවන්. යමක ඉවහන් ටිකක් හිතෙන්න පුළුවන්. මොකද දැන් ලෝභ දේශ නැති වෙන්නේ නැහැ සෝවන් වුණාට. සෝවන් වෙනකොට නැති වෙන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරමාර්ථය.
ඒක රහත් මට්ටම රහතන් වහන්සේලා
තමයි. රහතන් වහන්සේලා වෙනකොට රහතන් වහන්සේට කලින් අනාගාමී වෙනකොටම අර ලෝභ දේශ සම්පූර්ණයෙන් නැති
වෙනවා.
ඔව්. ඔව්. අනාගාමී වෙනකොට කාමරාග, පටිග්ග කියන දෙක සම්පූර්ණයෙන් දුර වෙනවා. එකනේ ඇලීම් ගැටීම්. එතකන් තියෙනවා. ඇලීම් ගැටීම් තියෙනවා කියන්නේ ඒක මුල් කරගෙන සමහර කර්ම කෙරෙන්න පුළුවන්. හා? ඒකෙන් කියන්නේ අර නිකං කෙනෙක් වගේ බලවත් දිගටම කර්ම කරනවා නෙමෙයි. ඉඳලා හිටලා කෙරෙන්න පුළුවන් මොකද ඇලීම් ගැටීම් තියෙන නිසා. හරි. හැබැයි ඒවා බලවත් නැහැ අපාගත වෙන්න තරම්. මොකද ඊට වඩා කුසල කර්ම ගොඩාක් කෙරෙනවා.
මට
බලන්න. ඒ හින්දා දුගතියේ යන්නේ. සෝවන්. එතකොට සෝවන් මාර්ගයටවත් වැටුනොත් සතර අපාගත වෙන්නේ නැහැ කියනවා.
ටේල් වීලර
දාගන්නකො කිව්වා. ඔව්. ඒ හින්දා තමයි අපි ඔය මේ පවට කොච්චර විපාකද මේක කොහොමද හාල් මැස්සෝ කෑවට පව් සිද්ධ වෙනවද ඕවා නෙමෙයි හොයන්න ඕන. කොහොම හරි මාර්ගයට වැටෙන්නේ කොහොමද? මාර්ගයට වැටෙන්නේ කොහොමද? දැන් මාර්ගය කියන්නේ තේරුම් ගන්න සෝවාන් වෙන්න නම් සංයෝජන තුනයි කඩන්න තියෙන්නේ. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. එතන මම කිව්වා දැන් විචිකිච්ඡාව අඩු වෙන විදිහ. ඒ මාර්ගයට වැටිලා තියෙනවා. සීලබ්බත පරාමාසෙත් අඩු වෙන මාර්ගයට වැටිලා තියෙනවා. නේද? ඔව්. එතකොට මේ දෙක කඩන්න ලේසි. දැන් ඊළඟට පොඩ්ඩක් ධර්මයෙන් අපි තේරුම් ගන්න ඕන සක්කාය දිට්ඨිය කියන එක. ඒක තේරුම් ගත්ත කෙනාට පුළුවන් ඒක නැති වෙන විදිහේ වැඩපිළිවෙලකක් තියෙනවා. හරි. ඔව්. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා මම මේ මගේ කියන හැඟීම තමයි සක්කාය දිට්ඨිය කියලා නේද?
ඔව්.
සක්කාය දිට්ඨිය තිබුණාද කියලා තෝරගන්න ලේසිම විදිහ තමයි ඔතන මමත්වයක් ගෑවිලා තිබුණාද? මම මගේ කියන හැඟීමක් ඇවිල්ලාද? ඇවිල්ලා නම් ආයේ කතා දෙකක් නැහැ සක්කාය දිට්ඨිය. හරි? ඒක තේරුම් ගන්න ඕනේ. අපි නිකන් ගිය කියා හිටියට හරියන්නේ නැහැ නෑ මගේ සක්කාය දිට්ඨිය නෑ මේ එහෙමයි කියලා. නුවණින් දකින්න ඕන මෙතන මම මගේ කියන හැඟීමක් කියදුනද? හරි. දැන් මම උදාහරණයක් පෙන්නුවා. ඔන්න දැන් අතන අඹ ගහක් තියෙනවා.
ඔව්.
නේද? කොහෙද තියෙන්නේ? පේනවද අඹ ගහ? ඈ? කොහෙද තියෙන්නේ? අර අරෙහි අඹ ගහක් තියෙනවා නේද?
ඔව්.
දැන් කවුද දැනගත්තේ එතන අඹ ගහක් තියෙනවා කියලා? කිව්වොත් නෙමෙයි ඉතින් ඔතන එහෙම මට සාපේක්ෂව නේද අතන අඹ ගහක්
තියෙන්නේ?
දැන් මමත්වයේ යෙදිලා නේද? මම ඉන්නවා කියන හැඟීම ඇවිල්ලා නේද? එකෙන් තේරුම් ගන්න ඕන සක්කාය දිට්ඨිය යෙදිලා. හරි? අපි ඉතින් කැමති නෑ කියලා හරියන්නේ නෑ. ඕක තමයි ධර්මතාවය. නේද? මම මෙතන ඉන්නවා මට පේනවා අතන තියෙන අඹ ගහ. එහෙම වෙලා නේද? තියෙනවා. අපි තේරුම් ගන්න ඕන සක්කාය දිට්ඨිය මොකද්ද? මොකද ඒක තේරුම් ගත්තොත් තමයි ඕකෙන් මිදෙන්න පුළුවන්
වෙන්නේ.
මිදෙන මාර්ගයකට වැටෙන්න පුළුවන් වෙන්නේ. නැතුව නෑ නෑ මගේ සක්කාය දිට්ඨිය නෑ කිය කියා ඉඳලා හරියන්නේ
නෑ.
දැන් මේක විමසන්න ඕන අර විදිහේ අදහසක් එන්නේ නැති වෙන්න නම් මොනවද කරන්නේ? මොන විදියෙ දැක්මක්ද තියෙන්නේ?
වර්ණිකුයි හැඩයකුයි තියෙන්නේ. දැක්කේ වර්ණයේ හැඩේ හිත කිව්වා ගහක් කියලා.
කොහෙද තියෙන්නේ වර්ණයේ හැඩේ? කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? ඒකට උත්තරේ දෙන්න. වර්ණයේ හැඩයයි තියෙනවා.
දෙකක් තියෙන්නේ
හිතේ නෝ. හිතේ තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. අරහෙ නෑනේ.
නෑ.
එහෙ නෑ. හොඳටම විශ්වාසයි. දකින්න එකක් බලන්න කොහේ පේන දෙයක් ගැන කියන්න. ඔය වර්ණයේ හැඩේ තියෙන්නේ
මම මේ පැත්ත බලලා
ඒ ගහ ඇතුළේ හිතුවා.
ආ ඒ පැත්තේ තියෙන්නේ
පොල් ගස් මෙහෙමයි මේ විදිහට හිතුවා.
නෑ අපි කියමු පොල් ගහක් නෙමෙයි වර්ණේකුයි හැඩේකුයි තියෙනවා. කොහෙද තියෙන්නේ?
හිතේ
තියෙනවා. හිතේ නම් ඒ පැත්ත බලන්න ඕනේ. හිත S2 වහගෙනත් බලත හැකි
නේ. අපිට ඉගෙනගෙන තියෙනවනේ දැන් මෙහෙම ගස් තියෙනවා කියලා දැන් අපිට දැනුමක් දීලා තියෙනවා. ඒකේ දැනුමද අපි නැති කරන්න
ඕනේ. නැ නැති කරන්න ඕනේ එක පස්සේ හොයන්න. ඉස්සෙල්ලා මේක මොකද්ද කියලා
තේරුම් ගන්න. ඒකත් සතර මහ භූතය හඳුනුත් එක කොටසක්
ඇහැ තිබුණා.
අතන තියෙන්නේ සතර මහා ධාතු.
යන්නේ ඒකේ හඳුනු දෙයක් කියලා විතරක්
හිතුවොත් ඒකෙන් හැදුණු දෙයක් හරි අපි බලමු ඉතින් මේ මගෙන් අහන්න එපා ඔක නුවණින් බලමු මේක හරිද කියලා නේද? දැන් ධර්මයේ තියෙනවා ධර්මයට කලපල බලන්න. ඔය මගෙන් මේ ජජ්මන්ට් එක අරන් හරියන්නේ නැහැ. මම නෙමෙයි යම රජ්ජුරුවොත් මම නෙමෙයි.
තියෙනවා රූපේ තියෙනවා විඥානීය තියෙනවා ස්පර්ශේ
බැරිද කියලා ඉතින් මගෙන් අහන්න එපා. ධර්මයේ තියෙනවා ඒකට කලපල බලමු. දැන් මම කියන දෙයට එකඟ නැත්තම් කියන. දැන් ඔන්න කොහෙන් හරි මම මගේ කියන හැඟීම ඇවිල්ලා නම් සක්කාය දිට්ඨිය තියෙනවා කියන එක පිළිගන්නවද? පිළිගන්නවා. එතකොට ඔන්න මම දැන් කියනවා අන්න අතන අඹ ගහක් තියෙනවා. එහෙම කියනකොට මම මගේ කියන අදහස ඇවිල්ලා. ඒක පිළිගන්නවා නේද? ඉතින් අපි එක එක භාවනා කරලා කියනවා නෑ ඔය අඹ ගහක් නෙමෙයි ඔතන තියෙන්නේ සතර මහා ධාතුව. ඈ ඒ අඹ ගහක් වගේ පෙන්눔 කරනවා. ඒක දකින්නත් ඉතින් සෑහෙන්න මොනවා හරි කරන්න තියෙනවා නේ. එකපාරට මෙහෙම හිතෙන්නේ
නෑනේ.
අසුභ භාවනාවෙන් ඔන්න අපි දැන් සතෙක් දැක්කොත් එහෙම නෑ, උතන සතෙක් නෙමෙයි ඉන්නේ, කෙස්ලොම් නියදත් ඇටමස් ඕවා ගොඩක්, ඕවා ගොඩක එකතුව එහෙම දකින්නත් පුළුවන්. එතකොට ඔය අඹ ගහක් නෙමෙයි අතන සතර මහා ධාතුක කිව්වත් ඒ වගේ කතාවක් ඔය කියන්නේ නේද? අතන තියෙන දේ අපි හිතන දේ නෙවෙයි නේද? අතන තියෙන්නේ එක්කෝ පඨවි ආපෝ තේජෝ වායු, එහෙම නැත්නම් අතන තියෙන්නේ ලේ මස් නහර ඇට ඇට මිදුළු ඔය වගේ කොටස් ටික නේද?
ඔව්
හරි නේද? එහෙම නැත්නම් අතන තියෙන්නේ වර්ණේකුයි හැඩේකුයි විතරයි, එහෙම කියන්නත් පුළුවන්.
එහෙම විශ්ලේෂණය කරලා හිතන්න අපිට බැරි කමයි එතෙන් තියෙන්නේ.
ඔව් අපි හිතුවා කියමු. දැන් බලන්න ඕනේ එහෙම හිතුවහම සක්කාය දිට්ඨිය නැති වුණාද කියන එක. ධර්මයට අනුව බලන්න ඕන. කවුරුවත් කියනවට නෙවෙයි. හරි තමන් ගලපලා බලන්න ඕන. දැන් එහෙම එහෙම වුණොත් සක්කාය දිට්ඨිය එදෙන්නේ නැද්ද? දැන් ඔතන තියෙනවා සියුම් ධර්මතාවයක්. දැන් අරෙහි මෙහි මේ දෙපැත්තක් වෙන් කළොත් අතනයි මෙතනයි. නැත්තම් බාහිරෙයි අභ්‍යන්තරෙයි කියලා අපි බෙදන ගතියක් තියෙනවා නේ. අර පැත්තේ මොනවද තියෙනවා? මේ පැත්තට සාපේක්ෂව තමයි අර පැත්ත තියෙන්නේ. මේ පැත්තක් නැත්තම් අර පැත්ත ගැන කතා කරන්න පුළුවන්? බැ. අන්න ඔකට කියනවා මේ ද්වයතාව කියලා. දෙපැත්තකට බෙදෙන ගතියක් තියෙනවා. ඔව්. ද්වයතාව ගැන සූත්‍ර ගොඩාක් තියෙනවා. ද්වයතානුපස්සනා කියලා වෙනමම කොටසක් තියෙනවා. මේ ධර්මයේ තියෙන කොටසක්, හරි ගැඹුරු කොටසක්. ද්වයතාව. ඔව්. මේ දෙපැත්තකට බෙදෙන ගතිය. ඔව්. ද්වයතානුපස්සනා කියලා ඒ සූත්‍ර තියෙනවා. ඔයගොල්ලෝ ත්‍රිපිටකේ තියෙනවා නම් බලන්න පුළුවන්. ද්වයත. එතකොට කවුද මේ දෙපැත්තකට බෙදන්නේ? මම. ඔව්. මම කියන්නේ ওই මගේ තියෙන විඥාණය තමයි දෙපැත්තක්. දැන් ඔන්න විඥාණය ඇති වෙන්නේ දැන් ඇහැ නිසා ඇතිවෙනව නේද විඥාණය? චක්කු විඥාණය කියලා අපි නමක් දෙනව නේද? ඇහැ නිසා දැනුවත් වෙන ගතියට කියනවා චක්කු විඥාණය කියලා. චක්කු විඥාණය මොකද්ද දැනුවත් කරන්නේ? ඇහක් තියෙනවා, ඇහැට දකින්න රූපයක් තියෙනවා. ඕක නේද චක්කු විඥාණයෙන් කියන්නේ? රූපේ මොකද්ද කියලා නෙමෙයි. ඇහක් තියෙනවා, දකින්න දෙයක් තියෙනවා.
මේ දෙකේ එකතු
වෙනවා. ඇහැයි රූපෙයි තියෙනවා කියන අදහස තමයි චක්කු විඥාණයෙන් දෙන්නේ. සෝත විඥාණයෙන් මොකද්ද කියන්නේ? කනක් තියෙනවා, කනට අරමුණු වෙන ශබ්දයක් තියෙනවා. ඒක තමයි සෝත විඥාණයෙන් කරන්නේ. ඒ වගේ ගාහන විඥාණයෙන් අපට කියා දෙනවා නාසයක් තියෙනවා, නාසයට අරමුණු කරන්න ඕන ගඳක් හරි සුවඳක් හරි තියෙනවා. ඔය අදහස තමයි ගාහන විඥාණයෙන් දෙන්නේ. දැන් දිවේ ඇති වෙන ජීවහා විඥාණය. ජීවහා විඥාණයෙන් මොකද්ද අපි දැනුවත් කරන්නේ? රසක් තියෙනවා, ඒක විඳින්න දිව අරමුණු කරන්න දිවක් තියෙනවා. නේද? ඒ වගේ කාය විඥාණයෙන් කරන්නේ කයක් තියෙනවා, ස්පර්ශ ලබන්න දෙයක් තියෙනවා. හරි. මනෝ විඥානේ තෝන්නම් දාත හැකි මනසක් තියෙනවා, මනසට අරමුණු කරන්න මොනවද જાතියක් තියෙනවා. ධම්ම කියලා කියන්නේ. ධම්ම මනසට අරමුණු වෙන්නේ ධම්ම. ධම්මාරම්මන.
විඥානේ
කොහම එසයි රූපයයි විඥාන එකතු වෙනවද?
නෑ විඥානේ හැදෙන්නේ අර දෙකේ එකතු වෙනවා.
ඇසයි රූපේ හින්දා විඥාන චක්කු විඥානය පහළ වෙනවා. ඇසයි රූපේ නිසා පහළ වෙන විඥානෙට තමයි චක්කු විඥානය කියලා කියන්නේ. ඇහැ හින්දා චක්කු කියලා නමක් නෑ.
විඥානෙට කරන්න
ඕනේ නැහැ. නෑ.
ඒක ඉබේ විඥානේ
නෝ. ඔව්. ඇහැයි රූපේ උදව් කරගෙන තමයි විඥානේ පහළ වෙන්නේ නේද? ඇහැයි රූපේ උදව් කරගෙන විඥානේ පහළ වෙනවා. ඕක ඔක මදුපින්ඩික සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඒ කියන්නේ ඇහත් රූපයත් නිසා, ඇහත් රූපයත් නෙමෙයි, ඇහත් රූපත් නිසා චක්කු විඥාණය පහළ වෙනවා. එහෙමයි ඒක තේරුම. ඇහත් රූපත් උදව් වෙලා චක්කු විඥාණය හට ගන්නවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඔය තුන සම්බන්ධයට කියනවා පස්සේ කියලා. ඔය තුන හටගත්තා නම් සම්බන්ධ වුණා නම් ඒකට කියනවා පස්සේ කියලා. තින්නම් සංගති පස්සෝ. සංගතිය කියලා කියන්නේ. ඔය තුනේ සංගතියට කියනවා පස්සේ කියලා.
සංගතිය කියන්නේ එක්වීම.
ඒ තුන සම්බන්ධ වුණා. එක්ුණා කියන්නේ හැපෙනව නෙවෙයි. ඔව්. දැන් ගහ ඇවිල්ලා ඇහි හැපුන්නේ
නැහැ.
නේද? රූපෙත් තියෙනවා, ඇහත් තියෙනවා, විඥානෙ. ඔය තුනේ සම්බන්ධයක් ඇති වුණා. ඒ සම්බන්ධයට කියනවා පස්සේ. ඔව් ඒ වගේ දැන් කැමරාවේ අපි ෆොටෝ එක ගත්තට ෆොටෝ එක පේන්නේ නැහැ තාම. ෆොටෝ එක දැනගන්න මොහොත වගේ තමයි මේක විඤ්ඤාණය හටගෙන. දැනුවත් වෙන ස්වභාවය ඇවිල්ලා ඉතින්ට. විඤ්ඤාණය කියන්නේ දැනුවත් වෙන ස්වභාවය. එතකොට දැනුවත් උනේ ඇහැකට අරමුණු වෙන රූපයක් තියෙනවා. එහෙම නැත්නම් කනකට අරමුණු වෙන ශබ්දයක් තියෙනවා. නේද? නාසයකට අරමුණු වෙන ගඳ සුවඳක් තියෙනවා. දිවකට අරමුණු වෙන රසක් තියෙනවා. එහෙම නැත්නම් කායකට අරමුණු වෙන ස්පර්ශ ගතියක් තියෙනවා. එහෙම නැත්නම් මනසට අරමුණු වෙන හිතන්න පුළුවන් ධම්ම ගතියක් තියෙනවා. ඕකට තමයි අපි විඥාණය කියන්නේ. දැනුවත් වෙන ගතිය. එතකොට මේ දැනුවත් වෙන ස්වභාවය ආවා කියන්නේ ಜಾති තුනක් දැන්
ಜಾති දෙකකට ඒ නිසා තුනක් වෙනවා නේද?
ඔව් දැනුවත් වීමත් එක ಜಾතියක්. ඒ විඥාණය. නේද?
ඔව්.
දැන් ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා කියලා දැනුවත් වෙන ස්වභාවිකුත් තියෙනවා. ඔන්න ඔය තුනම යෙදෙනකොට ඔකට කියනවා පස්සේ කියලා. ඇහැයි රූපෙයි දැනගන්න ස්වභාවයේ විඥානයි. ඔය තුන හටගත්තා නම් කියනවා පස්සේ. හරි? පැහැදිලිද? ඔක දැන් ආයතන හයටම දාන්න පුළුවන්. කණක් තියෙනවා, ශබ්දයක් තියෙනවා, ඒක දැනගන්න ස්වභාවයක් තියෙනවා. ඒ විඥානයක්
තියෙනවා.
ඔය තුන හටගත්තා නම් පස්සය හටගත්තා.
ඔව්.
ඇහැ නම් චක්කු සම්පස්සේ කියනවා, කන නම් සෝත සම්පස්සේ කියනවා, නාසය නම් ගාහන සම්පස්සේ. ඔය වගේ ඉතින් නම් හයක් දෙනවා හයට. හරි? දැන් ඔය හය ඇති වුණොත් හය නෙමේ ඔය ಜಾති තුන නැත්නම් පස්සය ඇති වුණොත්. ඒ කියන්නේ අර කාරුණු තුන හටගත්තු ඇහැයි රූපේ විඥානේ හටගත්තොත් ඒ කියන්නේ පස්සේ හටගත්තා. හරි? පස්සේ නිසා හටගන්න ධර්මතාව ටික හටගන්නවමයි. මොනවද? වේදනා, සංඥා, චේතනා තමයි සංඛාර වෙන්නේ. ඈ සංඛාර. ඒ ටික හටගන්නවමයි. පස්සේ හටගත්තොත් ඒ නිසා හටගන්න ධර්මතාව ටික මොනවද? වේදනා සංඥා චේතනා. ඒ තමයි සංඛා චේතනා කියන්නේ සංඛාර. අදහස් ටිකෙන් හිතේ සකස් වීම තමයි සංඛාර කියන්නේ. හරි? අදහස් නිසා හිතේ සකස් වෙන ඒවා සංඛාර. චේතනා හින්දා සකස් වෙන දේවල් සංඛාර. ඒක අදහස් හින්දා සකස් වෙන්නේ හිතේනේ නේද? එළිය නෙමෙයිනේ. අපි හිතන දේ එළියම වෙන්නේ නැහනේ. යහත චේතනා ටික එන්නේ හිතේ. එතකොට ඒ හිතෙන් හදන දේවල් තමයි සංඛාර
කියන්නේ.
සකස් කරන්නේ හිතේ. නේද? දැන් ඔව්. දැන් අඹ ගහ ඇත්තටම දැන් ඇහෙන් අරන් දුන්නේ ඇත්තටම වර්ණය විතරයි ඇහෙන් අරන් දෙන්න පුළුවන්. අඹ ගහක් අරන් දෙන්න බෑ ඇහෙන්. නේද? ඔව්. ඇහෙන් ප්‍රතිබිම්බයක් හදනවා මේ වර්ණ හැඩය. වර්ණයට අදාළ හැඩේ තමයි ඔය ඡායාවක් වගේ හැදෙන්නේ. නේද? ඇහැ ඇතුලේ හැදෙන්නේ එහෙම එකක්. ඕක තමයි මේ විඥාණයෙන් දැනගන්නේ. හිතට අරමුණු
වෙන්නේ.
හිතට පුළුවන් ද කෙලින්ම ඇහැ නැතුව අතන තියෙන එක අරමුණු කරන්න ඇහැ නැතුව. බෑ.
එතකොට අන්ධ කෙනෙකුට බෑ.
අන්ධ කෙනෙකුට බෑ. අන්ද කෙනෙක් මෙතන වාඩිලා ඉඳලා අන්න බගහක් තියනවා කියන්න බෑ. එයාට ඇහැට ඒක අරමුණු වෙන්නේ නැහැ. දැන් ලේසි මොකටද?
ඇහෙන ටික. ඈ? අනිත් ඒවා වගේ ඇහෙන
එහෙම ලේසියක් නෑ. ඇහැ පෙන්වන කෙනාට තමයි ඕක අවබෝධ කරගීමේ හැකියාව තියෙන්නේ. රැවටෙනවා කියලා දැනගන්න නම් පේන්නේ නැහැ. පේන්නේ නැති කෙනාට ඔව් ඒක දකින්න ශක්තියක් නෑ. දැන්
ඇහැ නැති
කෙනා ධර්මය අවබෝධ කරන්න ශක්තිය. දැන් ඔව් දැන් ඇහැ කන නාසය තියෙන කෙනාටමයි මේක අවබෝධ කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ආයතනයක් කරන හොරේ අල්ලගන්න නම් ආයතනේ වැඩ කරන්න ඕන. නැතුව ඒක අල්ලන්න බෑ. නේද? දැන් හොරා හොරගම් කරනවා නම් තමයි හොරා අහුවෙන්නේ. හොරගම් කළේ නැත්නම් අල්ලගන්න බෑ. ඔව්. එතකොට මේ ආයතන හයෙන්ම ඔන්න දැන් මෙතන ඉන්න හොරා තමයි මේ විඤ්ඤාණය කියන එකේනක්. එයාට බුදුරජාණන් වහන්සේ කියනවා මායාකාරී කියලා. හරි? මායාකාරී, මැජික්කාරී කියනවා.
මැජික්කාරයා.
ඔව් මැජික්කාරයා මොනවද කරන්නේ කියලා දන්නවනේ? මවලා පෙන්නනවා. තියෙන දේවල් නෙමෙයි. නැති දේවල් තියනවා වගේ පෙන්නකොට නේද මැජික් කියන්නේ. නේද? එතකොට අපි ළඟ ඉන්නවොන්න මැජික්කාරයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විඥාණය තමයි මැජික් කාර්යය මායාකාරය කියලා. දැන් වැඩේ තියෙන්නේ අපි ඕක දන්නේ නැහැ. බුදු කෙනෙක් තමයි එහෙම දේශනා කරන්නේ. මේ ඇත්ත ඇති හැටි හිට දැකලා.
අපි අහුවෙලා.
දැන් අපි හොයාගන්න ඕනේ මොකද්ද මෙයා කරන මැජික් එක? මායාව මොකද්ද කියන්නේ. නේද? ඔව්. දැන් අපි ඇහැට රාම්බගස නිසා අපි දන්නවා එහි කාචෙන් වර්ණ සටහනක් ඇති වුණා. ඒක හරියට ඔන්න කණ්ණාඩියක් තියෙනවා. කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් ඇති වුණා වගේ. නේද? එනත් අර කැමරාවේ ෆොටෝ එක ගත්තා. තාම ඒක බලන්නේ. කැමරාව ඇතුලේ තිබුණාට කවුරුත් දන්නේ නැහැ මොකද්ද තියෙන්නේ කියලා. ඒ වගේ කණ්ණාඩියක් තියෙනවා. එළියේ තියෙන රූප වැටෙනවා. කවුරුත් බැලුවේ නැත්තම් දන්නේ නැහැනේ මොකද්ද තියෙන්නේ. ඒ වගේ තමයි ඇහැ. ඇහි ප්‍රතිබිම්බ හැදුනට විඥානේ හටගත්තේ නැත්නම් කවුරුත් දන්නේ නෑ. නේද?
ඔව්.
ඒතර විඥානයක් හටගත්තොත් තමයි යන්න පස්සේ කියන එක වුණා කියන්නේ. ස්පර්ශය, සංගතිය. ඒක පස්සයක් සිදු වුණ නැත්නම් ඒක අදාළ නෑ. නෑ. අර කණ්ණාඩියක් තියෙනවා මොනවා හරි රූප වැටෙනවා. කවුරුත් ඒක බලන්නේ
නෑ. දැන් නොදැක්ක දේකට එහෙම විඥානයක් හටගන්න
ඔව් නොදැක්ක කියන්නේ මම ඉතින්
නොදැක්ක කියන්නේ දැක්කේ
නෑ. දැක්කේ නෑ. මම දැක්කේ නැත්තම් දන්නේ. දැන් ඔන්න මෙතන මං කියනවා මෙතන ඉන්නවා මේ භූතේ. දැක්කේ නෑ.
දැකලත්
නෑ. ඒ හින්දා කිසි බයක් නෑ. පේන්න හිටියනම් එහෙම මෙතන ඉඳී. ඒක අහුවෙන්නේ නෑ විඥානීය අහුවෙන්නේ නැහැ. හරි? අන්න ඒ වගේ එකක් දැක්කේ නැත්නම් ඉතින් අපිට ඒක අදාළ නැහැ. නේද? අපි දැනුවත් වෙලා නැහැ. හරි? විඥානයක් පහළ වුණ නැත්නම් ස්පර්ශය හටගත්තේ නැහැ. ස්පර්ශය හටගත්තේ නැත්නම් අපේ ලෝකෙට ඒක නැහැ. එච්චරයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හට නොගන්න ඒවා නෙමෙයි. හටගත්තු ඒවා. දැන් මෙතන හටගත්තානේ අතන අඹගහක් තියනවා කියලා දැන් දැනගෙන තියෙනවා. ඒ කියන්නේ විඥානේ හටගෙන ඉවරයි. පස්සයක් හටගෙන ඉවරයි. නේද? පස්සේ හටගත්තානම් පස්සේ නිසා හටගන්න ටිකත් හටගෙන ඉවරයි. මොනවාද? ඒ නිසා හටගත්තු ඉන්ධනයක්, වේදනාවක් හටගත්තා, සංඥාවක් හටගත්තා, සංකාර හටගත්තා. සංකාර කියන්නේ චේතනාටි. නේද?
ඔව්.
ඒ ටික හටගත්තා. ඔය ටික හට ගන්න නැතුව අඹ ගහක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බැ. නේද? එතකොට බලන්න ඔතන දැන් රූප හටගෙනද? හටගත්ත. මොනවාද රූප? අඹ ගහ රූපය. ඇහැ රූපය. රූපය එදිලා තියෙනවා නේද?
ඔව්.
ඇහැකුත් තියෙනවා අඹ ගහකුත් තියෙනවා. ඒ කියන්නේ බාහිර රූපෙකුත් තියෙනවා, අභ්‍යන්තර රූපෙකුත් තියෙනවා. ඔන්න රූපය හටගෙන. වේදනාව හටගෙනද? හටගෙන හටගෙන එතන අපි කැමැතිද අකමැතිද කියන ගතියක් යෙදිලා ආයේ බලන්න ඕනද අහක බලනවද කියන ගතියක් යෙදිලා තියෙන්නේ දැන් වින්දනයක් තියෙනවා වේදනාව කියන්නේ වින්දනය ඒක සැපක්ම වෙන්න හරි දුකක්ම හරි වෙන්න ඕනේ මැදහත් ගතියක් හරි ඇවිල්ලා හරි ඒ වේදනාව වින්දනය කියන එකත් ඒ පස්සේ එකම තියෙනවා හරි දර රූප තියෙනවා වේදනා තියෙනවා සංඥාවක් තියෙනවා නේද දැන් සංඥා જાති කීපයක් තියෙනවා එහෙන් ගත්ත රූප සංඥාවක් අනිවාර්යෙන් තියෙනවනේ නේද ඔව් එතකොට අපි ඒක වෙන් කරගත්තා අනිත් ඒවයි ඒ සංඥාව හින්ද තමයි එහෙම වෙන් කරගන්න පුළුවන් ඒකට තමයි ඊළඟට නමක් දෙන්නේ අඹ ගහ කිව්වොත් ඒ වෙන් කරගත්තු කොටසට තමයි අපි අඹ ගහ කියන්නේ. අනිත් ඒවට නෙවෙයි. නේද? ඒ වෙන් කරගන්න සංඥාවක් දාගත්තා. හරි?
ඔව්.
සංඥාව. ඊළඟට ඕක ගැන දැන් අදහස් ටිකකුත් ආවා. ඕකට කියන්නේ අඹ ගහක් කියලා. ඕකේ හැදෙන්නේ අඹ ගෙඩි. අඹ ගෙඩි මේ රහයෝ වගේ එනවා. නේද? නැත්තම් ඕකේ අඹ ලීය ඉරලා ගන්න පුළුවන් මෙහෙම. ඔය වගේ අදහස් එනවා නේද? එක එක චේතනා ඒ අඹ ගහ කියනකොට අඹ ගහට අදාළ තව චේතනා අදහස් ටිකක් අපේ තියෙනවා. එහෙනම් තමයි ඔක අඹ ගහ කියන්නේ. නේද? පොල් ගහ කියනකොට ඒකට වෙනස් චේතනා ටිකක් එතන. ඒකට අදාළ. ඒවා තමයි මේ දැන් සංඛාර ටික. ඒතර අඹ ගහක් සකස් කළේ සංඛාරවල. හිතේ තුනද අපි ඔයිට කලින් අඹ ගහක් අත්දැකලා නැත්නම් අඹ කියන જાතිය ගැන දන්නේවත් නැත්නම් අඹ ගහක් හැදෙන්නේ නේද මේ වගේ රස තියෙන ගෙඩි හැදෙන ගහක් කියලා එහෙම හැදෙන්නේ ඒක අත්දැකීම කලින් අත්දැකපු එක දැන් අඹ ගෙඩියක් දැක්කේවත් නැහනේ නේද එහෙනම් මේ ගහේ හැදෙන්නේ මේ වගේ ගෙඩි කියන අදහස කොහෙන්ද ඇවිල්ලා තියෙනව කොහෙන්ද ආවේ පරණ අත්දැකීම ඒ පරණ ඉතුරු කරගත්තු ටිකකුත් මෙතෙන්ට aran තියනවා චේතනා එනකොට සංස්කරණය කරනකොට දැන්ගත්තු ටික විතරක් නෙමෙයි දැන්ගත්ත රූප සංඥාවක් තියෙනවා ඒකේ වින්දනයක් තියෙනවා ඊට අමතරව කලින් අතීත අත්දැකීම් ටිකකුත් දැම්මා ওই ටික ඔක්කොම එකතු කරලා ඔන්න චේතනා දැන් සකස් කරනවා ඒ තමයි සංකාරක කියන්නේ සකස් කරනවා සංස්කරණයක් කරනවා හරි තේරෙනවා අඹ ගහක් සකස් කළා. ඔය සකස් කළේ හිතේද එළියේද?
හිතේ.
ඔය නම් පරණ ටික ඇදලා ගත්තේ හිතෙන්? නේද?
ඔව්.
සංඥා වේදනා දැනුනේත් හිතට. දැනුවත් උනේ. ඒකට මේ හිතේම තමයි මුලින් සකස් කරන්නේ. සකස් කළාට හිතේ සකස් කළාට අපි දැඩිව විශ්වාස කරනවා ඔය සකස් කරපු දේ තියෙන්නේ අන්න අතන කියලා. එළියේ කියලා. නේ අපි කවදාවත් හිතන්නේ නැහැ ඔය හිතන්නේ ඔබ ගහක් හැදුවේ. නේද? එහෙනම් අරහෙට ඇඟිල්ල දික් කරන්නේ නැහැ නේ අඹ ගහ තියෙන්නේ කොහෙද ඇහුවා? දැන් හිතේ සකස් කරපු දේ අපි දැන් එළියට දැම්මා. නේද? හිතේ හදපු දේ එළියේ තියනවා කියලා දැන් දැඩි විශ්වාසයකට ආවා. ඒක අපි දැඩිව බාර අරන් ඉවරයි. අඹ ගහ තියෙන්නේ කොහෙද ඇහුවොත් අර තියෙන්නේ අන්න අතන හිතේ තියනවා කියලා මේ පැත්තට ඇඟිල්ල දික් කරන්නේ නැහැ නේද අඹ ගහ තියෙන්නේ කොහෙද ඇහුවු එළියට නේද ඇඟිල්ල දික් කරන්නේ ඔන්න ඕක තමයි මායාකාරය කරන වැඩි විඥානේ දැන් මායාවක් ඔය එක මායාවක් මොකද හිතේ හදපු දේ එළියේ තියනවා කියලා මැජික් එක පෙන්වනවා. ඇත්තට සකස් වුණේ හිත ඇතුලේ. හැබැයි අපි විශ්වාස කරන්නේ එළියේ තියනවා කියලා. ඒ මැජික් ෂෝ එකක් බලා ඉන්නකොට ඔන්න මැව්වා පරවිය. මං ඇත්ත පරවියෙක් ඉන්නේ. ඉස්සෙල්ලා හිටියේ නැහැ. මැව්වා. නේද? එහෙම නැත්නම් අර කවුරු හරි දාලා කපනවා කඩුවකින්. ඈ ඉතින් බය වෙලා බලන් ඉන්නව කට ඇරගෙන. ඔව්. අරම මේවා නේද? ඉතින් අපි දැන් මේක මැජික් එකක් හින්දා එච්චරම ගිහින් පොලිසියට කියන්න යන්නේ නැහැ නේ අන්න කවුද කපලා දැම්මා කියලා. ඇයි? මැජික් එකක් කියලා. ඒක නෑ. ඔක ඇත්තක් නම් වෙන්න බෑ ඇත්ත වගේ පෙනුනට. හැබැයි ඇත්ත වගේ පේන හින්දා තමයි සල්ලි දීලා ඔක බලන්න යන්නේ. නේද? එහෙන් පෙනුනේ නැත්තම් ටිකට් ගන්න නෑ. වැඩක් නෑ. දැන් අපිට ආස්වාදේ තියෙන්නේ මායාව. මායාව අපිට පිළිගන්න විදිහට පෙන්වන්න. ඔව්. එතකොට මෙන්න මේ විඥානේ අපිට ආස්වාදි දෙන්නේ හිතේ හදන දේ. හිතේ හදන දේ දැන් කියන්න සතර මහා ධාතුද?
නෑ.
හිතේ හදන දේ ඔය තද ගතිය, පටවියාපෝ තේජෝ වායෝ නෑ නේද? හිත නෙවෙයි. චිත්ත රූපය. ඒවට කියනවා අපි නාම කියලා. හරි? සතර මහා ධාතු නෙමෙයි. හිතේ හැදෙන්නේ ඒවා නාම. සතර මහා ධාතුෙන් හැදිච්චට කියනවා රූප කියලා. දැන් ඔන්න බලන්න මේ නමට නාම වලින් නේද අපිට අඹ ගහක් මැවිලා තියෙන්නේ දැන්. හිත ඇතුලේ. ඒ කියන්නේ නාම රූපය. නාමික රූපය. තව විදියට කිව්වොත්. නේද? නාමික රූපේ දැන් අපි මායාවヒින්දා සතර මහා ධාතු රූපයක් කරලා එළියේ තියෙනවා. බාහිරයට අයිති රූපයක් කරනවා ඔක.
මේක දැන් රූපයක්.
ඔව්. දැන් ඔහොම කිව්වට ඔක වැඩිය පැහැදිලි නෑ. අර තියෙන අඹ ගහ කොහොමද හිතේ හැදුනේ කියලා අනිත් පැත්තට අහනවා නේ.
මම කියේ පන්සල්
ලක්. අර ගියොත් අල්ලන්න පුළුවන් නේ. ඔක කොහොමද හිතේ හැදුනයි කිය. නාම රූපයක්. ඒක සතර මහා ධාතු. ඒ? ඈ? එහෙම හිතෙනවා. මොකද ඒ අපේ විශ්වාසේ බලවත්. මායහක අරයට රැවටෙන එක බලවත්. ඔව්. අපි හිතට කියලා 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 තියෙනවා. ඔය ඇහැට පේන්නේ එළියේ තියෙන හින්දම. නේද? එහෙම්මමයි අපි මේ ආයතන පාවිච්චි කරලා තියෙන්නේ මේ වෙනකම්. හරි? මේ ජීවිතේ විතරනේ අර මං කිව්වේ බොහොම දිග සංසාරේ දිගටම ඔහොම තමයි පාවිච්චි කරන්නේ. ඒක හැමදාම කිව්වේ ඇහෙන් පේන දේ අතන තියෙනවමයි තියෙන හින්දමයි ඔය පේන්නේ ගියත් අල්ලලා බලන්න පුළුවන් එහෙම. ඒක එතකොට අපිට දැඩි විශ්වාසයක් වෙලා. කඩන්න බැරි තරම් ලොකු විශ්වාසයක්. හරි? කවුරුවත් ඇවිල්ලා නෑ නෑ ඔහොම නෑ කිව්වට මොකද නැත්තේ අර තියෙන්නේ? මං කිව්වට කොච්චර කිව්වා අර තියෙන්නේ මොකද්ද? තන සතර මහා ධාතු අඹ ගහක් නෙමෙයිද අර තියෙන්නේ? නේද? අහන්න හිතෙනව නේද? ඔක මායාවක් කියලා හිතෙන්නේ නෑ නේද?
එතකොට ඒකට අපි කියන්නේ උපාදාන.
ඔව් ඇත්තටම තියෙනවානේ.
ඇත්තටම තියෙනවා.
ඒක තමයි. ඔන්න ඔය ඇත්තටම තියනවා කියන කතාව තමයි ලෝකෙට අයිති දැක්ම කියන්නේ. ලෝකෙට අයිති අඹ ගහක් තියෙනවා. ඕක තමයි ලෝකෙට අයිති දැක්ම. හැබැයි ලෝකෝත්තර දැක්ම කියන්නේ ඒක නෙවෙයි.
ඊට එහා.
ලෝකයේ ඉක්මවා යන දැක්ම. හරි. ලෝකෝත්තර දැක්ම තමයි ලෝකෝත්තර මාර්ගයෙන් එන්නේ. ඒකෙන් තමයි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. ලෝකෙට අයිති දැක්මෙන් සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නැහැ. මොකද ලෝකෙට අයිති දෙය තියෙනා ලෝකේ අත්දකින්න මම ඉන්නවා. මට අත්දකින්න තමයි ලෝකේ දේවල් තියෙන්නේ. මගේ ඇහෙන් දකින්න, මගේ කනෙන් අහන්න නේද? මගේ ආයතන වලින් අත්දකින්න තමයි ලෝකෙට අයිති දේවල් තියෙන්නේ. හරි? ඒ ලෝකෙට අයිති දෙයක් තියනවා කියනකොටම ඒ ලෝකේ අත්දකින්න මමත් ඉන්නවා. ලෝකය හටගත්තා නම් මම හටගෙන ඉවරයි. හරි? බුදුරජාණන් වහන්සේ තව පැත්තකින් පෙන්නනවා ලෝකේ හටගත්තා නම් දුකත් හටගෙන ඉවරයි කියලා.